මේ අවස්ථාවට වැඩම කර සිටින අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඒ වගේම මහින්ද වහන්සේලා ඇතුළු අපේ පින්වත් දායකකාරී උපාසක උපාසිකාවන් ඇතුළු හැම දෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම නිසා අද දවස පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මුලින්ම භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමස්කාර කරමු, වන්දනා කරමු, සාදු.
Yeah.
මාගේ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු. 2019 වසරේ අටවැනි මාසයේ 27 වෙනිදා ස්වාමීන් වහන්සේගේ පන්දෙණිය නිමිති කරගෙන ඒ වගේම පින්තුන්ට දෙලොව යහපත පිණිස හැමදාම දේශිරු කරන ධර්ම දේශනාව භාවනා වැඩසටහන මේ අවස්ථාවට සහභාගී වී සිටින ගෞරවනීය මහා සංඝරත්න මහන්සියලා සිල්වාම එකම බුදු මඟ වැඩම කරන තමන්ට එවගේම ලෝකයට සිත සමසන පින්තුන් පිරිසක් හැටියට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට සිවුවනක් පිරිස හැටියට ඔහොම වටිනා කියන උදාර මෙහෙවරක් සිදු කරන පිරිසක් අපිට ලැබී තිබෙන අභියෝගය තමයි සචිත්ත පරියෝදපන තමසිත මනාව දමනය කර ගැනීම තමසිත මනාව හඳුනා ගැනීම ඒ හඳුනා ගැනීම සඳහා තිබෙන උපාය මාර්ග හතර තමයි චතුරාර්ය සත්‍ය දුක කවරක්ද හඳුනා ගැනීම දුක සකස් වෙන විදිය හඳුනා ගැනීම ඒ දුකෙහි නිරෝධය හඳුනා ගැනීම ඒ නිරෝධ මාර්ගයේ වැඩමින් ජීවිතය අර්ථ සම්පන්න කර ගැනීම සඳහා කටයුතු කිරීම අන්නේ සඳහා තමයි කියන්නේ විදර්ශනාව කියලා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ විපස්සනාව. තම ආධ්‍යාත්මයේ පිළිබඳව විමසුම් නොවනින් බැලුවම ආධ්‍යාත්මික ලෝකේ ජය ගන්න පුළුවන්. භෞතික ලෝකයේ පිළිබඳ විමසුම් නොවනින් බැලුවම භෞතික ලෝකේ සකසා ගන්න පුළුවන්. ඒකයි තේරුම් බුදුබණ. අපි නිකම්ම නිකං ආධ්‍යාත්මික ලෝකයක් ගැන සලා බලනව නෙවෙයි හොඳ අරමුණක් ඇතිව තමයි අපි මේ ආධ්‍යාත්මික ලෝකයට පිවිසෙන්නේ. මොකක්ද අරමුණ? ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ දෝමනස්යන්ගෙන් නිදහස් වීම පිණිස සතර අපායෙන් නිදහස් වීම පිණිස සසර නැවත නැවත දුක් විඳින ස්වභාවයෙන් නිදහස් වීම පිණිස කියන කල්පනාවයි තියෙන්නේ. නැවත නැවත දුක් විඳින්නට වන හේතුන් පින්තුන් තුල පින්තුන් දකින්න ඕන. නැවත නැවත දුක් විඳින්නට ඇතිවන හේතුන් තමයි අවිද්‍යාව හේතුවෙන් රැස්වන උපාදානය. ඇතිවන මිත්‍යා දෘෂ්ටිය. විචිකිච්ඡා ගොඩාක් පවතිනවද නැද්ද? ගොඩාක් පවතිනවා. අන්ධකාර පාරකේ ඉඳගෙන යනවා නම් මෙයාට සැක සංකා විචිකිච්ඡා ගොඩාක් පවතිනවා පාර පිළිබඳව. සර්පයෝ ඉන්න පුළුවන්, ගල් ගෙඩි තියෙන්න පුළුවන්, කාණුකට වැටෙන්න පුළුවන්, ආදී වශයෙන් දහස් ගානක් නොයෙකුත් විචිකිච්ඡා සහගත අරමුණුත් එක්ක තමයි මේ අන්ධකාරයේ මිනිස්සෙක් පාරේ වෙන්නේ. ඒ පින්නතුනේ හිරු නැමැති ආලෝකය පෑවුවට පස්සේ ඒ ආලෝකය අපි ගමන් කරද්දී පින්නතුනේ අපිට කිසිම විචිකිච්ඡාවක්, එවන් වූ විචිකිච්ඡාවක් පහළ වෙනවද? පහළ වෙන්නේ නැහැ නේද? ඒ පාරම ඇවිදගෙන යනවා කිසිම සැකයක් විචිකිච්ඡාවක් නැතුව. එහෙම නේද? ආන් ඒ වගේ තමයි පින්නතුනේ රහතන් වහන්සේ සහ පුතග්ජනයා අතර තියෙන වෙනස. පුතග්ජනයා ලොකු සැක සංකා විචිකිච්ඡා සහගතව අපහැදිලි භාවතක ගමන් කරනවා. අන්ධකාරයේ රාත්‍රී ගමන් කරන මිනිසෙක් වාගේ ආරේ ශ්‍රාවකයෝ දෙනෙත් හැරුණ ඉරපෑවු මොහොතක හොඳ සිහියෙන් කිසිදු සැකයක් විචිකිච්ඡාවක් නැතුව පෙපතුනේ. බොහෝම නෙත් හැරගෙන බොහෝම සන්තෝෂයෙන් ඇවිදගෙන යනවා. මොකද හේතුව? තමන්ගේ නෙත් එකෙන් ආලෝකය නිසා දකින්නවා මෙතන ගලක් තියෙනවා ඒක හැපේවි, මෙතන අඟලක් තියෙනවා වැටේවි, මෙතන වංගුවක් තියෙනවා හැරෙන්න ඕන, මෙතන ගහක් තියෙනවා, මෙතන මුලක් උලක් තියෙනවා කියමින් දකිමින් ඒ වයින් වෙන්නේවි වෙන්නේවි. පින්වතුන් තමන්ගේ ගමන් මඟ බොහොම පහසුවෙන් ගමන් කරනවා. අන්නේ නිසා තමයි බෝවැඩ මුලදී මාගේ භාග්‍යවතුන් වහන්සේ උදාන ප්‍රකාශ කරන්නේ චක්කු මුදපාදී මට ඇස පහළ වුණා. ඒ විතරක් නෙමේ ආලෝකෝ උදපාදී මට ඇසයි ආලෝකයයි දැන් දෙකම තියෙනවා. හොඳට ඇස් පේනවා. දැන් නම් මම වලවල් වල වැටෙන්නේ නැහැ, මුල් වල හැපෙන්නේ නැහැ, අඩල් වල වැටෙන්නේ නැහැ. ඕම ලස්සනට භාවතේ ගමන් කරන්න අවශ්‍ය කරන ඥාන උදපාදී ඥානේ පහළ වෙනවා තියෙනවා. ඒ වගේම මේ ලෝකයේ තිබුණු සත්‍ය වැටහිලා විද්‍යාව පහළ වෙනවා තියෙනවා. අන්නේ පහළ කර ගැනීම පින්තුනේ මේ නූතනයට වැදගත් වෙනවා. මේ නූතනේ එදා බුදු කෙනෙක් ලබපු අත්දැකීම අදත් ඉන්න ශ්‍රාවකයෝ ලැබිය යුතුයි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. එසේ නැතුව පින්තුනේ මේ අන්ධකාරයෙන් අපට මිදෙන්න පුළුවන් කමක් නැහැ. කොහොමද පින්තුනේ මේ අන්ධකාර දෙනේ පරිසරය ආලෝකවත් කරගන්නේ කෙසේද? ලෝතුරා බුදුරජාණන් වහන්සේ සෑම විටම මේ සිතෙහි තියෙන මායාව පෙන්වාදී මේ සිතට ගොදුරක් නොවී වාසය කිරීමට මඟ පෙන්වුවා. මේ ලෝකයේ සම්මුති ධර්ම හැදිලා තියෙන්නේ මිනිස්යාව විපතට අගාධයට ගෙනියන නිසා. සැනසීමකට පත් කරන්න නම් නොවේ කියන වගේ අපි කාටත් තේරෙනවා නේද? මේ සම්මුති ලෝකය තුල මිනිසා මිනිසාව විනාශ කර ගන්නවා. ඒක මහා පුදුම දෙයක් වෙනතුනේ. තමන්ව විනාශ කරගන්න සත්‍යය විශේෂයෙන් මනුෂ්‍ය සත්‍යය. ඒ වගේම පින්තුන් ලෝකේ දෙවුනුවයි කියලා තේමයි. පරිසරයේ ලෝකේ විනාශ කර ගන්නවා. එහෙනම් මේ මනසක් මිනිසයා කරන්නේ උපන්නා වූ දවසේ ඉඳලා අවිද්‍යාව රැස් කිරීම හේතුවෙන් විනාශ කර ගන්නවා. මේ තණ්හා මාන දික්ටි වලින් මිනිස්සෙක් වැඩ කළා බලාපොරොත්තු වන්නේ සැනසීමක් නමුත් උන් ලබන්නේ දුකමයි. ඒ නිසා පුදුන් සත්වයා පතන දේම නොලබා නොපතන දුකම ඕම් විඳින්නට ලබන්නට පත් වෙන්නට හේතු වෙලා තියෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ පෙන්නපු ඒ දේ හොඳට තේරුම් ගන්න ඕන. කෙසෙල් කඳේම තියෙන ඉලය නිසා වෙනතුනේ කෙසෙල් කඳ විනාශ වෙනවා වගේම මනුෂ්‍යයෙක් ළඟ තියෙන අවිද්‍යාව නිසාම මනුෂ්‍යයාගේ විනාශය සිදු වෙනවා. එබැවින් අපරාග අවිද්‍යාව කියන මේ අකුසලය මොහොතක්වත් තබා ගත යුතු දෙයක් නෙමෙයි. තමන්ට පහළ වන හැම අරමුණක්ම පෙනුතුනේ විදර්ශනාවට ලක් කරන්න එවිට ඒකේ අවිද්‍යාව සොයා ගන්න පුළුවන්. හරියට පෙනුතුනේ පතල් පරුවේ පස් කොටක් එයාට ලැබෙනවා. ලැබෙන හැම පස් කොටම මොකද කරන්නේ? වතුරේ දාලා හොඳට පෝදනවා. ඒකට හේතුව ඒකේ තියෙන මඩ ටික දුරු කරන්න ඕන. නැතුව තේරුම් ගන්න බෑ. මඩ ටික දුරු කරගත්තම ගල් සමූහයක් ලැබෙනවා. එක එක ගලෙන් ගල යාම වෙන් කරමින් වෙන් කරමින් හොඳ ආලෝකයෙන් බලනවා. දවබෝධයෙන් බලනවා, හොඳ සිහියෙන් බලනවා. මෙන්න හොඳ සිහියෙන් හොඳ ආලෝකයෙන් බලලා මේවා බොරුළු කැට මේවා. මැණික් වශයෙන් කියලා වෙන් කර ගන්නවා පිටුතුනේ. ආන් ඒ වාගේ අපට අපේ අරමුණු තුල පවතින සැබෑ தත්වය තේරුම් ගැනීමට මහන්සි වෙනවා. සිටිවිලි වල ඇති සැබෑ தත්වය තේරුම් ගන්නට මහන්සි වෙනවා. අර පස් සෝදා මැණික් ගල් තෝරා ගන්නා පතල් කරුවෙක් වාගේ. ඒකයි පින්නතුනේ විදර්ශනාව. කෙටියෙන් බුදුරජාණන් වහන්සේ ඉවත් කළ යුතු හා ඉවත් නොකළ යුතු ධර්ම අපිට පෙන්වලා තියෙනවා. කෙනෙක් අහන්න පුළුවන් හොඳයි එහෙම බලද්දී අපි මොනවද අකුසල කියලා තේරුම් ගන්නේ කොහොමද, කුසල කියලා තේරුම් ගන්නේ කොහොමද, බුද්ධ ධර්ම ඉගෙන ගත්තේ නැත්නම් ඕකකින් තේරුම් ගන්නත් නැහැ නේද කියලා කෙනෙක් හිතන්න පුළුවන්. බුදුහාමුදුරුව බුදුරෙන් බුද්ධාගමක් ඉගෙන ගන්නේ. බුදුහාමුදුරුවන්ට බුද්ධාගමක් තිබද? බුදුහාමුදුරුව බුද්ධිස්ත. බුදුහාමුදුරුව බුද්ධිස්ත නැහැ. ඒ වගේ බුදුහාමුදුරුව බුද්ධාගමක් තිබුණේ නැහැ. එහෙමනම් පින්නතුනේ මොනවද මට දුක පිණිස පවතින්නේ කියලා තේරුම් ගන්න. එපමණයි. දුක පිණිස පවතින්නේ මොනවද කියලා තේරුම් ගන්න. තමන්ම තමන්ගේ දුක පිණිස පවතින්නේ මොනවද කියලා තේරුම් ගන්න. දුකට හේතු වශයෙන් සකස් වීම මොනවද කියලා තේරුම් ගන්න. ඒක දුරලා. ඉතින් අපි පොඩි කාලේ නම් දෙන්නුතුනේ එක එක විදියට තමයි දුක ගැන හිතුවේ. නමුත් දැන් ලොකු මහත් වුණාන් පස්සේ ධර්මය ඇහුවට පස්සේ දැන් අපේ පින්නතුන් දන්නවා දුක ගැන. පොඩි කාලේ නම් ඇහුවේ අර ඇගෙනුව මෙයා ගෙවුව අර ගන්න අර්ථ මට දෙන්නේ නැහැ කියලා තමයි ඇහුවේ. තාමත් එහෙමද ඔබ කියන්නේ? මේ දුක අරය නිසා, මෙයා නිසා, මෙතන නිසා, අරක නැති නිසා, මේක නැති නිසා කියලා එහෙමද? නැනේ. දැන් අපි දන්නවා පංච උපාදාන ස්කන්ධය නිසා මේ සිත නිසා තමයි මේ දුක් හැමදේම පහළ වෙන්නේ කියලා. එහෙමනම් මේ සිත දුරලන්න, මේ සිත තේරුම් කරගන්න, මේ සිත වටහා ගන්න මහන්සියෙන් ඕන. ලේසි පාසු දෙයක් නෙමෙයි පිටුනේ අපේ ගුරුම ස්වාමීන් වහන්සේලා උදාහරණ දක්වන්නේ කළු ගල් වලින් සෑදුණු දොරක් තියෙනවා. කළු ගලකින් සෑදුණු දොරක්. මේ වටපිටාවම තියෙන කළු ගල් විතරයි. එහෙමනම් කළු ගල් ගෙඩියකින්ම ඒ කළු ගල් දොර ගහලා බිඳලා කඩනවා. එහෙමනම් කළු ගල් වලින් හදපු ගල් දොරක් තියෙනවා. ඒ ගල් දොර බිඳගෙන යන්න තියෙන්නේ කුමන්ද අපිට ආයතවස්යෙන් ලැබෙන්නේ කළු ගල්මයි. එක වැඩේ අවශ්‍යුනේ සාමාන්‍යයෙන් අපි කළු ගල් නිවීම සඳහා භාවිත කරන්නේ යකඩ. දැන් මෙතන තියෙන්නේ මොනවද? වෙන මොකනවද මේ කළු ගල්මත් තියෙන්නේ. කළු ගලකින් කළු ගල් වලට පහර දීලා බෙද ගන්නවා. ඒ කියන්නේ සමාන දෙකක්. ඒ උදාහරණය හරිය ගැඹුරුයි කියලා. අපලඟ ශක්තියක් උපදවා ගන්නත් ඕන. අපි ඒ ශක්තිය තුළින් අප ළඟ තියෙන ශක්තිය බිඳිනවා. වෙනතු දෙක තේරෙනවා. සමාන ශක්ති දෙකක්. ක්‍රම වර්ගයේ සංගල් දොරක්, කළුගල් මුගුරක්. වශයෙන් එහෙම නැත්තම් කළුගල් ගෙඩියක් වශයෙන් අරගෙන මේකට පහර දෙන්න මේ පාට. ඒක සමාන ශක්ති දෙකක්. නමුත් එකකින් අනෙක් ශක්තිය පරයයි. මේක ලේස් පාස් දෙයක් නෙමෙයි. දැන් අපි මේ මමත්වයෙන් නිවෙහෙන්නට උත්සාහ කරන්නේ, නිදහස් වෙන්නට උත්සාහ කරන්නේ මමත්වය තුල. ලේස් කාර්යය මමත්වය තුල. පින්නතුන් මතක ඇති ස්වාමීන් වහන්සේ මේක පෙර ඒක ජලයට උපමා කරලා දේශනා කළා. ඒ කියන්නේ පින්නතුනේ ජලයේ වැටෙච්ච මනුස්සයෙක් ගිලින මැරුණොත් ගිලින මැරෙන්නේ ජලයේ. ගොඩතාව ගොඩට එන්නේ ජලයම ප්‍රයෝජනයට අරගෙන. දැන් පීනනවා කියන්නේ කොහොමද කරන්නේ? ඔය ජලයම තෙරපමින් තමයි ගොඩට එන්නේ. අන්නේ වගේ පින්තුනේ බොහොම නැනති මේ ආජානීය පුරුෂයා මේ ජලයම තෙරපල ගොඩට එන මිනිසෙක් වගේ කළු ගලකින් කළු ගලක් බිඳින්නාසේ තමා තුළ තියෙන මමත්වය තමා බිඳ ගන්නවා. හැබැයි ලෙහෙසි මිනිසෙක් කරන්නේ නැහැ. දහමට දිවි පිදූ කෙනෙක්මයි මේක කරගන්නේ. අන් ධර්ම අවබෝධයේ යුක්ත භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැමෝටම බොහෝම ගරු කරන ඒ අත් තමයි මගේ ජීවිතයේ සිටින සහෝදර සහෝදරයෝ ඥාති හැටියට මම සලකන්නේ. එහෙම නැතුව මෑකමෙන් ආවට ඥාති හැටියට සලකන්නේ මොකද උඹේ ලෝභ ද්වේෂ මෝහ පාලනය නැති නිසා පවුකම් පවා කරනවා. ලෝභ දේශ මොහ පාලනයක් නැති නිසා තාත්තා නැති කරන පුතා ඉතිහාසය. මේ ලෝභ දේශ පාලනයක් නැහැ. රජාසත්තල පිළිවෙන්නේ මම. මත මේ ධර්ම අවබෝධයෙන් කියන එක පාලුණු පිනතුනේ ලෝභ දේශ මොහයෙන් අන්තයට නොයන අවසාන චිත්තයෙන් පිරිසිදු වෙනවා. එගේ පින්නතුනේ ශාසන ධර්මයේ සත්‍ය අවබෝධ කරගත්ත කෙනෙක් ජීවිතයේ පින්නතුන ආනන්තරේ පංචානන්තරේ පාප කර්ම සිදු නොවන වග බුදු කෙනෙක් එකහෙලාම දේශනා කරනවා. තාම විශ්වාසවන්ත නිය විදිහට දේශනා කරනවා. ඒක වෙයි කියලා කෙනෙකුට දිනනවාද? කවදාත් ඒක වෙන්නේ නැහැ. මොනම හේතුකින්වත් වෙන්නේ නැහැ. මොකද හේතුව එවැනි දෙයකට සිත පිහිටවන්න සිතේ ශක්තිය නෑ. කඩලා ඉවරයි. ලෝභයෙන් එහිම අන්තයකට යන්නේ නැහැ. එහිම අන්තයකට යන සිත් තිබුණොත් තමයි අපායට ඇදලා යන්නේ. එහිම අන්තයකට බර වෙන සිතක් නැහැ. ඒ සිත අන්තයකට බර වෙනකොටම විසිරෙනවා. ඇයි විසිරෙන්නේ? අනේ මම මේ කාලෙම ඉන්නේ. මේකෙන් මම එක්කින්වද? මට මේ ලෝභය ලබන්න ජයග්‍රහණයක් තියනවද? මට මම මොනවද ලබන්නද කියලා විදර්ශනා සංකල්පනා පහළ වෙනවා. පහළ වෙනකොටම පිනුතුනේ ස්වභාවයෙන් මේක ඉතින් අවසාන චිත්තේ පිරිසිදු වෙලා තියෙන නිසා කිසිම පංචානන්තරේ පාප කර්මයකට එන්නේ නැහැ. කොටින්ම කියනවා සිත කය වචනය යොදවා කූඹුවෙක් මරන්නවත් සිතේම යොදන්නේ නැහැ. සියලු සත්වයෝම ජීවත් වීමට කැමති සියලු සත්වයන් තමයි මේ පොළොවේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියන අවබෝධය මේ සද්ධර්මය තුල පහළ කරගන්නවා. තමන් පින්නතුනේ තමන්ට අභියෝගයක් වෙන්න. තමන් තුල තමන් දිගන්න අවශ්‍ය නම් තමන්ගේ තියෙන ඉන්න පරම හතුරා තමා කරගන්න. නැත්තම් තමා ළඟ තියෙන මමංකාරය තමයි තමා ළඟ තිබෙන ලොකුම සතුරුකම, ලොකුම අවිද්‍යාව, ලොකුම රෝගය. මේ ලෝකේ වෙන කාටවත් එවැනි අපරාධයක් කරන්න බැරි මුතුනේ තමන්ගේ මමත්වයටම තමයි පුදුමාකාර අපරාධ කරන්න පුළුවන්කම තියෙන්නේ. මිනිස්සු සිත දිහා බලාගෙන වැඩ කරනවාද කියලා හිතන බෞද්ධයෝ පිළිගන්න අපිට. දැන් පින්කම් කරනකොට සිත දිහා බලාගෙන පින්කමක් කරනවාද කියලා හිතාගන්න හරි අමාරුයි. දිහා බලන්නේ පින්ක් කරනවා කියලා බලන්න අමාරුයි. දැන් අපි හිතමු බෝධි පූජාවක් කරන්න උනා කියන්නේ. දැන් පන්සලේ මල් ගහෙන් හරි වෙන්න පුළුවන්. වෙනත් පන්සලක බෝධි පූජාවක් වෙන්න පුළුවන්. මල් ටික කඩාගෙන යන්නේ ආයෙකින් බලහත්කාරයෙන් වගේ. යාත් ගිහිල්ලා කියන්න තියෙන්නේ මේ අහවල් පන්සලේ ගහේ මල් ටික මොකද චිත්ත සංවේදීතාවයෙන් ජීවත් වෙන මනුස්සයෙක් නම් මොකද කරන්නේ? මලක් තමයි නේද? නමුත් අපේ යුතුකම අවසරය දැක්කොත් හරි ලබාගෙන නේද? ඉල්ලීමක් කරලා ඒක අරන් යනවා. දැන් මට මෙයාට උදෑසන දක්වන්න ලැබුණ දර්ශනය. දැන් පන්සල යාපතට කුමාර ගහක් තියෙනවා. අපිට පන්සල වල මන්ත්‍රී දෙකක් නම් ඔව් අපිට නැතත් කමක් නැහැ. මම ඉතින් සන්තෝෂ වෙන කොයි පාටි තැනක බුදුහාමුදුරන්ට මේ පූජකනේ කියලා සන්තෝෂ වෙනවා. ඉතින් මම බලෙන් කඩාගෙන යනවා. අද පච්ච කොටා කොල්ලෙක් ආවයි. ඒකත් අද පිළිගාන මම ටික රඩාගත්ත මේ ගියා. මම බලව පොකු මරකට මේ වෙලෙ. ඒක මට තේරුණා යා තමන්ගේ හිතේ සංවේදීව මොළදරන් ඉන්නවද කියලා එක්කෝ අර ළඟ හිටියේ නම් අමුතු දෙයක් නිසා අහන්න තුන සායනා සමාල් ටිකක් මං කඩා ගන්නද ඒ වගේ මොකක්ද නැහැ. ඔය ටිකක් තේින්න අපි කඩා ගත්තා මොකද වෙන්නේ නැහැ. මං දැනගත්ත ඔකර මොකක් හරි කියන්න කිව්වොත් ඒකටත් අමනාපයක් වෙන්නට ඉඩ තියෙනවා. මොකද තේරුම් ගන්න නම් තේරුම් ගන්න ඕන තරම් ඉඩ තිබුණ නිසා මෙයා කිව්වත් තේරුම් ගන්න නැහැ කියලා මේක තේරෙන නිසා නොකියාම සායිකාසේ එතන ඉවත් කරනවා. මනුස්සයෙකුට කියලා දෙන්න ඕන යමක් තේරුම් ගන්නවා කියලා පේනවනම් විතරයි නේ. තේරුම් ගන්නෙ නැහැ කියලා අපිට පේනවනම් ඒකද අපි කියන්න කියන්න ඕනද? නැහැ, අපි පෙරම දකින්න ඕනේ. මේ දේ මෙයා තේරුම් ගන්නෙ නැහැ මේක කියලා තේරුනොත් ඒක මේ වෙලාවේ දේශනා නොකර ඉන්න ඕන, කියන්න නැතුව ඉන්න ඕන, අවවාද නොකර ඉන්න ඕන. එහෙම නැත්නම් මොකද වෙන්නේ? ගැටලු හට ගන්නවා, ප්‍රශ්න හට ගන්නවා. මොකද දහම? ඊතර වුණත් පවතිද්දි තේරුම් ගන්න තේරෙන මොකද දහමක් තේරෙනවා කියලා කරන්නේ ඔකේ. එච්චරයි. හිතට සංවේදීව කටයුතු කරන්න ඕනේ කියන්නේ මෙතන හිත පිරිස්සමින් බලමින් කටයුතු කරන්න ඕනේ. අපිට අනුපස්සනා දේශනාවන් වලදී පෙන්වලා තියෙනවා. ධර්මානුකූලව සිතන සමහර වෙලාවට ධර්ම කරුණක ගැඹුරයි. එතකොට අපි මොකක්ද වදන්නේ? ධර්මානුපස්සනාව. සිතෙහි පවතිනා වූ ස්වභාවයක් පිළිබඳව ගැඹුරින් තේරුම් ගන්නකින් කටයුතු කරනවා. මොකක්ද මේ මොහොතේදී අපි වදන්නේ? චිත්තානුපස්සනාව විතරම වෙනවා. මේ හැම දෙයකින්ම අපි අවසානයේදී කුමක්ද තේරුම් ගන්නේ? හැම ධර්මයේ තේරුම් ගන්නවා. මොන ධර්මයේ කියන්නේ පින්තුනේ මේ පවතින ස්වභාවයන් ටික නෙමෙයි. මේ පවතින ස්වභාවයන් ටික නෙමෙයි ධර්මයේ කියන්නේ. ධර්මයේ කියන්නේ මේ පවතින ස්වභාවයන්ගේ නිරෝධය. අභිධර්මයේ දේශනා තියෙනවා. අභිධර්මයේ කියන්නේ හරි පුළුල්ව අපේ සිතෙහි තියෙන විෂමතා, විවිධතා ස්වභාවයන් තමයි අභිධර්මයේ තුල පෙන්වන්නේ. නූතන මනෝවිද්‍යාඥයෝ තේ චිත්ත ස්වභාවයන් හරිම පුදුම ආකාරයෙන් සාගන මනෝවිද්‍යාත්මක ග්‍රන්ථ එලි දක්වලා තියෙනවා. ඒ වගේම තමයි ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේට ඉස්සර ඉඳලා මේ ආධ්‍යාත්මික ක්‍රියාවලියන් හඳුනගෙන තිබුණද නැද්ද? තිබුණා. ඒකට කියනවා මේ අපේ අභ්‍යන්තරයේ පවතින ධර්මය අභිධර්මය. හැබැයි මේ වගේ ලෝකෝත්තර සිත් අපි පහල කරගන්න ඕන. බුදුහාමුදුරුවෝ පෙන්නේ ඒක. ලෝකේ ගොඩක් දේවල් තිබුණා. ඒ දේවල් වල බුදුරජාණන් වහන්සේ සුවාගත්තේ ලෝකෝත්තර ස්වභාවය. උදාහරණයක් වශයෙන් ලෝකේ සුවාගෙන තිබුණා මේ සියල්ලට සියලු දුක්ඛයන්ට හේතුව වන්නේ පංච උපාදානස්කන්ධය කියලා. ඒක හොයාගෙන තිබ්බා. ඉක්මවන්නට අපහසුම කාරණේ මමත්වයේ කියලා බලන්න තිබ්බා. කවුද? ඉසිව මහ යෝගීවරු සාගෙන තිබුණා. මේ සිද්ධාර්ථ ගෞතමයන්ට මේ අභියෝගයක් වශයෙන් හම්බ වෙනවා. ඉක්මවනානම් ඉක්මවන්න තියෙන්නේ මමත්වයමයි. අන්න ඉලක්කය. මේක තමයි මුළු ලෝකෙටම අභියෝගයක් වෙන්නේ. බැරුව අන්නේ ආභියෝගී භාග්‍යවතුන් වහන්සේ බාරගත්ත සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බාරගත්ත ඒ බාරගෙන ආභියෝගී තමයි පටිසෝතගාමී ප්‍රතිපදාවේ අත්ංගෙඩියක් වැඩෙනකොට හිතන්න පුළුවන් වුණා නම් ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය ගැන පාත්‍රයේ ඉහළට පාවෙනකොට කුඩා විද්‍යාත්මක සිද්ධාන්තයක් තුළ හිතන්න පුළුවන් කම ලැබුණා. අනුසූත ගාමී ප්‍රතිපදාව උපුත් ලෝකේ තියෙනවා. පටිසෝතකාබ්බත පදාවුත් තියෙනවා. මේක අදිෂ්ඨානයක් කරලා පාවුණායේ මේ කියපු ගමන් ධර්මය ඔක වැහිලා යනවා. මම කියන්නේ ඔක අදිෂ්ඨානයක් නිසා නෙමෙයි, අර අපල ගෙඩියක් වට්ටල ගුරුත්වාකර්ෂණය කරුවා නෙමෙයිනේ. අපල ගෙඩිය වැටෙනකොට හිතුවා. එහෙමනම් මේක ඉබේට පාප වුණා. එය පාවෙන්න පුළුවන් මොකද ඉන්දියාවේ ගංගාවල් මෙහෙම ලොකු බැස්මකින් යන ගංගාවල් නෙමෙයි තියෙන්නේ. බොහොම සමතලා පොළවේ ගැඹුරක් නැති බොහොම පළල් පොළවක ගලාගෙන යන ගංගාවක් තියෙන්නේ. මේ වගේ හරි ගැඹුරට හැරිලා යන එහෙම ගංගාවක් නෙමෙයි තියෙන්නේ. ඉතින් ඒ ගණෙහි යම් හේතුවක් නිසා මේ පාත්‍රය ඉහළට 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 පාවලා ගියා. මේ දාන වලතන මොන රට සෝත ගන්න මේ ළඟට දැකපු වෙලාව. අනේ බුදු සිතට අතිසෝත ගාමී ප්‍රතිපදාව ගැන නව චින්තනය පහළ වුණේ යන්නේ මොහොතේ. මන් දකින්නේ විදියට මට විශේෂ පරිදි. මේක මම ඇත්තටම ඇත්තට කියන්න බෑ. පොතේ තියෙන විදියට මාහන් දක්නා පරිදි මා වටහට විශේෂ වෙන පරිදි පින්වතුනි මෙන්න මේ නව චින්තනයේ පහළ. අන්න ඒක තමයි පින්වතුනි බෝවැඩ මුල වඩන්නට පටන් ගත්තේ. දැන් මේක සරලව ගන්නවා අපේ සමාධිය. සරලව ගත්තහම පින්වතුනි ඔන්න සැපයි කියන එකට පටිසෝත ගාම ප්‍රතිපදාව කියන්නේ දුකයි දුකයි කියලා හිතන්න ඕනේ. ඊට පස්සේ ලෝභයි කියන පැත්ත ගත්තහම මෙන්න අලෝභයි 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 කියලා හිතන්න ඕනේ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ ලෝභෝ නිදානං කම්මාන සමුදේ. අලෝභෝ නිදානං කම්මාන සමුදයෝ කියලා දේශනා කරේ. ලෝභයෙන් මුල් කොට හේතු වන්නා වූ කර්මද නිදහස් කරන්නේ, අලෝභයෙන් මුල් වී කරන කර්මද නිදහස් කරන්නේ කියන එක තමයි ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කරේ. දෝසෝ නිදානං කම්මාන සමුදයෝ, අදෝසෝ නිදානං කම්මාන සමුදයෝ. එහෙමනම් දෝෂයෙන් මුල් කරගෙන කරන කර්ම නිදහස් කරන්න, අදෝෂයෙන් මුල් කරගෙන කරන කර්ම නිදහස් කරන්න. දැන් මේක මෙලිස් පාස විෂයක්ද? මේ කොටස නෑ. මේක හරි අමාරු විෂයක්. මේක තේරෙන්නම් ගන්න බැරි පදපරම අඥාන සමාධිය කියන්නේ මේකට බුද්ධ භාෂිතයේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට විකෘතියක් කියලා. මොකද හේතුව ඔබ විෂය වෙන්නේ ඒක. මෝහෝ නිදානං කම්මානං සමුදයෝ. අලෝභය ඒවා අමෝහෝ නිදානං කම්මානං සමුදයෝ. එතකොට මෝහය අමෝහය දෙකම මුල් වෙලා සිදු වෙන කර්මවලින් නිමසෙන්නේ කියලා. මෙන්න මේකයි පිටුතුනේ බුදුහාමුදුරුවන්ගේ පටිසෝතගාමී ප්‍රතිපදාව. ලෝකෙට සමාන්තරව නෙමෙයි, ලෝකෙට හාත්පසින් වෙනස්ව ඉන්ද්‍රිය විශේෂ වූ ආකාරයෙන් ලබන්නා වූ දෙයක් තමයි දේශනා කරන්නේ. ඒක අපිට හරියටම අවසනාවන්ත ධර්ම කරුණක් අපේ ජීවිතේ ආලෝකමත් කරගන්න. මේ මොහොතට අපේ වැඩම කරලා තියෙනවා ආගන්තුක නිස්සරණාමිය මහන්සිගේ නම මම දන්නේ. ඒකෙන් නේද ප්‍රසිද්ධ වෙලා ලෝකයක් අතුරන මටත් වැඩියෙන් මේ අත්තර ධ්‍යානය අපේ හාමුදුරන් වහන්සේ ඉන්න දායකකාරක පිළිතුරු හමුවා. ඒ වගේම අපේ හාමුදුරන් වහන්සේ මේ රටේ ඉන්න මහා යතිවරයන් වහන්සේලා ළඟ ධර්මය ප්‍රගුණ කරපු අවබෝධ කරගන්න කටයුතු කරපු සාමණේර වහන්සේ නම අපේ නාගරිය ධර්ම හාමුදුරන් වහන්සේට උපස්ථායකයන් වහන්සේ හිටියට වහන්සේ අවසාන කාලේ සියලු කටයුතු කළා. අපේ නාමයේ ධම්මහාමුදුරුවෝ ඊට පස්සේ අපේ තව ස්වාමීන් නැවතත් ධර්මයේ ප්‍රගුණ කරා මේ විදර්ශනා මාර්ගෙ ගිහිල්ලා මහසෙන් සතුටෙන් ධර්මයේ වදාමන කටයුතු කරන ඒ නිසා අපේ උන්වහන්සේ මේ බණ අහසම තියන සුසු කෙනෙක් නෙමෙයි බණ කියන සුසු කෙනෙක්. ඒ නිසා මේ ධර්ම සභාවට ධර්ම සාරක්ෂාවට අපේ හාමුදුරන් වහන්සේ එකතු කරගන්නට මම කල්පනා කරනවා. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේගේ පුතුව අපිට ගන්න අමාරුයි මෙන්න මේ හරියට දැනගන්න.
මේ මොහොතේ කියන්නේ දැන් මේ පවතින අවස්ථාව. මේ පවතින අවස්ථාව තුළ අපේ මනස බලන්න කවල තේරෙන්නේ නැහැ මම හිතන කිව්වට අපේ මනස අතීතය අසුරු කරන්නේ නැහැ මේ මොහොත තුළ ඒ වගේම අනාගතයක් නිර්මාණය කරන්නේ නැහැ එතකොට දැන් මේ මොහොත තුළ තමයි අපි හොයන යථාර්ථය අපි ඉන්න මුලාව අවබෝධ කරගන්න පුළුවන් අවස්ථාව මොකද අතීතේ නිරුද්ධ වෙලා ගින්න ඉවරයි අනාගතය පහළ වෙලත් නැහැ එතකොට අපි ධර්මයේ අවබෝධ කරනවා නම් අපිට අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ අවස්ථාව තමයි. එතකොට අපි මේ අවස්ථාව තුළම තමයි සිහිය පවත්වන්න ඕන. හැබැයි හොඳට මතක තියාගන්න අපි සිහිය පවත්වන්න ඕන කිසිම හැඩයකින් තොරව. අපි විවිධ හැඩතල් හදාගන්න මානසික සිහිය පවත්වන්න හිත මෙහෙම කියලා සිතුවිලි ගලන්නේ නැහැ මෙතන පිටතම එහෙම නැහැ. මේ හැඩතල ඔස්සේ නෙමෙයි කිසිම හැඩතලයක් නොමැතිව පවතින යථාර්ථය තුළ සිහියම ආසිත කරනවා. කිසිම ආයාසයක් නැහැ. එතකොට අපි හොයන්නේ මේ විමුක්තිය මේ මානසික මේ මුළු ස්වභාවය ආධ්‍යාත්මික ස්වභාවය අපිට අහු වෙනවා. අපිට අහු වෙනවත් නෙමෙයි අපිට ප්‍රත්‍යක්ෂයෙන් දැනෙනවා. මේ ප්‍රත්‍යක්ෂයෙන් ලැබීමත් එක්ක අපි දන්නවා. එතන මේ ගන්නවා කියන්නේ අපිට අවබෝධ වෙනවා. දුක මොකක්ද? මොකද්ද දුක? එතකොට අපි දුක කියලා දකිනවා අපි අපේ ස්වභාවය නොදන්නා ගමමයි මොකද්ද? මොකද්ද අපි අපේ ස්වභාවය නොදන්නා ගම? දැන් ඔයාලා ඔයාලගේ ස්වභාවය දන්නවා. අනේක අපි අපේ ස්වභාවය නොදන්නා ගමමයි සමස්ත දුකට හේතුව. ඔක අපේ ළමයි පිටේ සානස් කියනවා වගේ අවිද්‍යාව. අපි ධර්මයේ කතා කරන අවිද්‍යාවත්‍ය සංඛාරා කියන ඒ කියන්නේ අපි ඇත්ත ස්වභාවය නොදන්නා නිසා නොදන්න දේවල් ගොඩක් හදනවා. හැබැයි අපි ඇත්ත ස්වභාවය දකින තැන මොකද වෙන්නේ? අපි මොකක්ද දුරු වෙන්නේ? මොකක්ද අපි අත්හැරෙන්නේ? අපි මුලදෙනෙක් අත්හැරීම ගැන කතා කරනවා. ඇත්තටම අපි අත්හරින්න ඕන බොරු වෙන කිසිවක් නෙමෙයි. අපි මනසින් හදාගත්ත බොරු, මනසින් හදාගත්ත බොරු අත්හරින්න නම් මනසේ මුල් ප්‍රවෘත්තිය මොකද්ද කියලා අපි බොහෝම සිහින ඕනේ. ආධ්‍යාත්මිකව සිහියෙන් බලන්න. අපේ මුල් හිතේ මුල් ප්‍රවෘත්ති. අපේ සාමාන්‍යයෙන් කියනවා ඇත්තට මම සතරසතිපට්ඨානෙත් නැත්නම් බැලුවොත් මම ඇත්තටම චිත්තාපස්සනා තමයි ගොඩක්ම ප්‍රගුණ කරන්නේ. මට ගොඩක්ම ප්‍රකට වෙන්නේ හිත. මේ හිතේ ස්වභාවයමයි මම දැවිසෙන්නේ. ඉතින් හිතේ ස්වභාවයෙන් ගවේෂණය කරන අතර වාරිත මොනවාගේ දේශනාව මාසේ දේශනාව අහපු ගමන් මොන්නාසේ හරියටම මේ හිතේ ස්වභාවය මම කියන්නේ හිත තියෙන තර මොන්නාසේ කියනවා. මම මතකේ මම ඒක දැනගත් කිව්ව ඇමරිකියේ නාමදුරේ දේශනාව මගේ ස්වභාවය. ඒක ඇත්තටම ඒක නෙමෙයි. ඒ නිසා අපි ගවේෂණය කරන්න ඕන අපේ ස්වභාවය. අපේ ස්වභාවය මොකද්ද? තමා කවුද? තමාගේ ස්වභාවය මොකද්ද? ස්වභාවය මොකද්ද කියන දේ ගවේෂණය කරනකොට කිසිම හැඩයකින් තොරව අපි අපේ ස්වභාවය තුළ සිහින්නේ මේ මොහොත තුළ. මේ මොහොතමයි නිවන පවතින්නේ. මේ මොහොතමයි තිස්සෙක් ඵලයේ පවතින්නේ. තිස්සෙක් ඵලයේ නිවිච්ච තැන පවතින්නේ මෙතනම තමයි. ඒ නිසා අපි ගවේෂණය කරන්න ඕන මෙන්න මේ අවස්ථාව. මේ මොහොත කිසිම හැඩයක් නැතුව සිහින් බොහොම සිහින් නැති මේ අවස්ථාව ඉන්නවා. අපේ හිත ගොඩක් වෙලාවට හැඩ හොයනවා. මේ හැඩ ඇසුරු කරන්නේ අතීතය. අතීතේ අපි ගත්ත සංකල්ප අතීතේ කී කිරි දේවල් තුළම තමයි අපේ හිත මේ මොත තුළ පහළ වෙන්නේ. අතීතයේ අසුරයි. එතකොට අතීතයේ කියන දේ මේ මොහොත තුළ පවතින නෝවේ. අතීතයේ කියලා දෙයක් අපි මේ මොහොත තුළ හිතන්නේ නැහැ. මොකද අතීතයේ කියලා දෙයක් අතීත අරමුණක් අතීත සංකල්පයක් මේ මොහොත තුළ අපි හිතන්නේ නැහැ. අපි හිතන් ඉන්න බවයි අපි දුරු කරන්නේ. අපි අපි හිතන් ඉන්න බව අපිට යථාර්ථය දකින්න නම් අපි මේ හිතන් ඉන්න බව දුරු කරන්න. අපි හිතන් ඉන්න බව. එතනාර හිතන් ඉන්න බව දුරු කරන්න අපි නැවත හිතන් ඉන්න දෙයක් ඉදිරිපත් කරනවා. එතනයි අපිට තියෙන ප්‍රධානම ගැටලුව වගේ තියෙනවා. මමත්වයේ ඉදිරිපත් කරනවා. මමත්වය දුරු කරා. එනිසා බොහොම සියුම්ම සිහිය මේ මොහොතේ හැඩයක් නැතුව සතුටු වාසය කරන්න. අපේ සිහිය හැඩයක් ඇත්තටම අපේ සෝනක් කියන්නේ නැහැ.
අපේ සාරස ගමනතර බොහෝම ධර්ම මාර්ගයේ සම්භාවයේ යුක්තව කර්ම මාර්ගයේ වැඩෙන අපේ පින්වතුන් සිටින්නේ. නමුත් අර මේ වාහනේ පණ ගැන්වෙන්නේ නැහැ වගේ මෙයත් අර තියෙන ප්‍රශ්නයක් තමයි. මේක හරියට තාම මට පූර්ණව අවබෝධ වෙන්නේ නැහැ. ඇයි මට එහෙම අවබෝධ වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. අපි හඳුනගන්නේ ළඟට එක පිළිතුරක් ඇති. මා අවබෝධය සඳහා උත්සාහ කරන සමයේදී මට මේ ප්‍රශ්නේ තිබුණා. මේ අනේක ආකාරයෙන් උත්සාහ කරන්නේ මට මේක අවබෝධ වෙන්නේ නැත්තේ. අපි ඔබ වාහනේ උදාහරණයක් ගත්තහම වාහනයක පර ගැනීම සිදු වෙන්නේ නැත්නම් එනිවයි එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? මට නොතේරුණාට මේකේ ප්‍රශ්නයක් තියෙනවා කියන එකනේ. දැන් පර ගැනීමනේ අපි බැටරිය බලන බැටරිය හොඳයි, තෙල් තියෙනක බලන තෙල් හොඳයි, වාහනේ ඔක්කොම හොඳයි, නමුත් පර ගැනීමනේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කියන එකේදී කියා පානවායි. එහෙමනම් තමන් තේරුම් ගන්න ඕන මට අවබෝධ වෙන්නේ නැහැ, අවබෝධයේ පූර්ණත්වයටපත් වී නැහැ. එහෙමනම් මට තවම හසු නොවුනට මේකේ ප්‍රශ්නයක් තියෙනවා. එහෙමනම් දැන් මොකද අපි කරන්න ඕන? මේ පණ ගැන්වෙන තුරුම අපි පරීක්ෂා කර යුතුයි. අවබෝධයේ පහළ වෙන තුරුම විදර්ශනා කර යුතුයි. නිවැරදි කරගත යුතුයි. අනේකාකාරයෙන් දැමිය යුතුයි. ධර්මයේ අවබෝධයේ පිණිස විරුද්ධව උනන් බලන්න කියන බුදුහාමුදුරුවෝ දේශනා කළා කියලා. ධර්මයේ අවබෝධය සඳහා සද්ධාවේ තර්ක කරන්න නිදහස දීලා තියෙනවා, විරුද්ධව බලන්න නිදහස තියෙනවා, සමානව බලන්න නිදහස තියෙනවා, පක්ෂව බලන්න නිදහස තියෙනවා. කවුරු හරි ධර්මයට පක්ෂවම ගලුවොත් එහෙම ධර්ම අවබෝධය කරගන්න බැහැ හැටියට. දැන් චෛත්‍යයක් එකපාර එක පැත්තක ඉඳන් බලනකොට චෛත්‍ය සම්පූර්ණයෙන් බලන්න පුළුවන්ද? බෑනේ. අපි චෛත්‍යයක් බලනවා, චෛත්‍ය වටේ කැරකෙන්න ඕන. තවම. එතකොට තමයි චෛත්‍ය වටේම බලා ගන්න පුළුවන්. එතකොට අපි කරුණක් එක පැත්තක ඉඳන් බලුවොත් අවබෝධ කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපි මොකද කරන්නේ? ඔව්, කරුණක් වටේම බලන්නේ. කරුණක් වටේම බලන්නේ. ඒ විතරක් නෙවෙයි, බිමේ ගන්න පුළුවන් නම් උඩින් දැක් බලන්න. ඒ තමයි ඒක තියෙන ස්වභාවයේ ආකාරය පිළිබඳව ඇටගෙන අපේ ආන්දරණ මහන්සියට ඒකට උත්තරයක් ලැබෙනවා. මහන්සියක මහන්සියක් තාම අවබෝධුන්නේ නැහැ කියන ප්‍රශ්නාර්ථය තියෙනවද නැද්ද හැමෝටම? වඩා ගැඹුරු තියෙන ප්‍රශ්නයක් අපි
අහන්නේ. මේ සම්මාසිකාරී අපිටත් තියෙන දුක ප්‍රශ්නයක්. අපි හොඳට බලන්න, අපි ධර්ම අවබෝධ කරගන්න මහන්සි වෙන්නේ අතීතයේ අසුර දෙක. තේරුණා? දැන් තමාව නිර්මාණය කරන්නේ කොතනින්ද? දැන් දරුවෙක් ඉපදෙනකොට ඉපදෙන දරුවා දන්නවා මම තමා කියලා. ඉපදෙන අවස්ථාවේ දරුවා තමා කියලා දන්නේ නැහැ. ඒතර තමාව ගොඩනැගෙන්නේ අර ඉපදෙන අවස්ථාවේ ඉඳන්ම. මේ පරමාර්ථ නෙමෙයි කියන්නේ, වල තේරුම් භාෂාව සාපේක්ෂ සම්මුතියෙන්ද අමාව ගොඩනැගෙන්නේ අර මුල් ඉපදීම තුළ ඉඳලා මේ වෙනකම් මොකද වුනේ ඇත්තටම? තමාව ගොඩනැගෙන්නේ. එතකොට නැවතත් තමාව ගොඩනැගෙනවා නම් අර අතීතයම තමයි නැවත සාපේක්ෂව තමාව ගොඩනැගෙන්නේ. මම බොහොම පොඩි දෙයක් අහන්නම්, මට ඒකට උත්තරයක් ඉවන්න. මෙන්න මෙහෙම, මේකට උත්තරයක් දෙනකොට ඔයාලා පිළිගත් ධර්මතා කියනකොට ඒකට අයිති වෙනවා හරි ධර්මතාවයක් වෙනවා වැරදි ඒක මේක හරි මේක වැරදි මේ පිළිගත් ධර්මතාව වලින් උත්තරයක් දෙන්න එපා ඥාන ප්‍රශ්නට ඒ වගේම අතීතේ අතීතය කියලා ගත්තොත් අතීතය වල ගන්න බව මොකද අතීතයේ තුන වල ගන්න බව ඔකෙන් ලොකෝටම තියෙන්නේ තමන් ගන්නවා ගන්න බව ඒ ධර්ම බව තුලින් නම් මට උත්තරයක් දෙන්නත් එපා ඒ වගේම ඉගෙනගත්තු භාෂාවක් වචනයක් ඔස්සේ මට උත්තරයක් දෙන්නත් එපා හරි එතකොට මම අහන ප්‍රශ්නේ තමයි ඒ ප්‍රශ්නට අතීතයේ උත්තරයක් දෙන්න එපා අතීතයක් හරින්න වර්තමානය සාපේක්ෂ කරන්නත් එපා ඒකත් අත්හරින්න මේ දැනෙන මොහොතේ ඔබ කවුද
තමයි අපිට මේ වර්තමානයේ දකින්න තියෙන මේ මොහොත
හැබැයි නිරායාසයත් එක්ක අපේ ප්‍රඥාව තියෙනවා. ප්‍රඥාව. ඒ ප්‍රඥාවත් එක්ක අපිට පවිතන අවස්ථාව විමර්ශනය කිරීමත් එක්කයි අපි හදාගත්ත සියල්ලක් දකින්නේ නොහදාගත්ත ස්වභාවයක් දකින්නේ. එනිසා ප්‍රඥාවෙන්මයි අපි ගවේෂණය යෙදෙන්නේ.
අපේ හඳුනන අපේ සංවාස බොහෝ අනාත්ම දෙමින් පින්නතුන්ට අල්ලේ වේකා පෙන්නවා වගේ මොන ලස්සනද උන්වහන්සේ පැහැදිලි කරන්නේ බොහෝම ලක්ෂයි. අවගේ දවසේ සංවාසයේ මාත් එක්ක සාකච්ඡා කළා. මගේ ඉතේ ලොකු පැහැදීමක් ගෞරවයක් අපේ හාමුදුරුවන් වහන්සේ කෙරෙහි ඇති වුණා. මොකද උන්වහන්සේට තාම පැහැදිලිව පින්නතුනේ කඩපතක් අල්ලන තමන්ගේ මූණ පෙන්නවා වගේ කාරණයක් පැහැදිලි කරන්න පුළුවන්. අද ධර්ම දේශනා ප්‍රාතිහාර්ය ප්‍රයත්නයේ දුර්ලභ භාග්‍යවත්කම තියෙනවා. මම බොහෝ දේශකව අඳුනනවා. නමුත් ඒ හැම දෙනාටම මේ වගේ පවිත්‍රව පෙන්නන්න පුළුවන්කම අඩුයි. ත්‍යාපහාමෝනාසී දෙක හොඳට තියෙනවා. පින්නතුනුත් ඒ වේගයෙන් ඒක තේරුම් ගන්න මහන්සි වෙනවා නම් යමෙකුට තාවෙකනේ මේ ශාසන බ්‍රහ්මචර්යාව අවසන් කරගන්න පුළුවන්. ශාසනයේ මේ ධර්ම අවබෝධය සඳහා කරන ප්‍රයත්නය අවසන් කරන්න පුළුවන්. මේක හැමදාම කරන්න ඕන දෙයක්වත් නෙමෙයි. මේක අවසන් වෙනවා. කම්බත් මුදුරට නැගින්න ගන්න උත්සාහය මුදුරට නැගගහම ඉවරයි නේද? ඒ වගේ හැමදාම තියාගන්න ඕන දෙයක් නෙමෙයි. අවසන් කරන්න පින්නතුන් මෙන්න මෙහෙම හිතන්නේ ධර්මය කියන්නේ මෙහෙම කම්මක්. කම්මක් නැතිවම නැතිවෙන්නේ යනවා. කන්ද මොඳුරටම ඔබ නැගනවා. ඊළඟට ඔබට මොකද කරන්න තියෙන්නේ? අන්න වැදගත්ම අවස්ථාව ලැබෙනවා. ඔබට ලැබෙන අවසාන අවස්ථාව කන්දේ පහළට පනින. එම කන්ද මුදුරට නැගී මොකදද? කන්දෙන් පහළට පනින්න. නෑ එතෙක් ගියාම තමයි ප්‍රශ්නේ. කන්දේ පල්ලයට පනිනවද නැද? අඩියක් ඉස්සරහට තියෙනවා ආයිපස්සට එනවා මොස්ලක් කරන බොහොම පනිනුනේ. දැන් හරියට කන්දකින් අර පැල්ලා මැරිච්ච එකකින් අහලා බලන්න කොහොමද පැන්නේ කියලාද? පස්සේකින් ඔන්න ඕන එකක් කියලා පැන්න කියලා කියයි. ඉතින් මේ කතාව තියෙන්නේ අපේ හාමුදුරන් වහන්සේ දහම් සුර රජුගේ කතාව. යකෙක් ඉන්නවා බරපතේ අහලා. යකා තමයි බරපතේ දන්නවා කිව්වේ. මේ ලෝකේ කවුරුත් දන්නේ නැහැ කිව්වා. ඒකෙන් අදහස් වෙන්නේ මේකයි අපේ. එන්න තුනේ බණ කියනයි අක්කු වගේ කියනවා. එතනයි එහෙම ස්වරූපයක් තියෙනවා. දැන් මේ සමාජයේ මේ දිරවක් නැත්තේ බණ කියන සාහිත්‍යයද භාවනා කරන සාහිත්‍යයද සෙන සමානද? ඒගොල්ලන්ට තේන්නේ අර දහම් සුතුමා දිරවක් අර යකා හමුදාවක තමයි. බණ කියන යකා වගේ තේරෙනවා. යකා කියන යකෙ බණපදයක් ගන්නවා කියන විශ්වාස කරන අපේ යකා කියනවා. සාවධානව වැඩ කරගන්න මට ඉස්සල්ලා කන්න ඕන. කන්න දෙන්නේ නැත්නම් අපි මදහත් ක්‍රියාමාර්ගය අනුගමනය කරන ඔබ කන්ද උඩ යන්න ඕන. කන්ද උඩින් ඕ මගේ කටට පනින්න ඕන. පනින අතරදී මම බලපදේ කියනත් දැන් බලන්න යකා කොහොමද විශ්වාස කරන්නේ කියලා නිදහස්ව රැකෙන්න. හොඳයි බලපදේ නොකේ ඕ කන්ද මැදදී බ්‍රේක් ගන්න බැරි තුමා. පැනත් පස්සේ නේද? මේක හම ගෑනේ විශ්වාසය තහවුරු පොරොන්දු ඒ විදිහට මේ කාලේ ඉෂ්ට කරන සමයක්. එහෙමනම් අවසාන කන්දේ පල්ලහට පැන්න ඒ මොහොතේදී බලමදි තේරුණා. තේරෙනකොට යකෙක් වගේ ප්‍රමුණට යකෙක් නෙවෙයි හිටියේ කියන සඳහන් වෙනවා. ඒකේ කවුද? සක්‍රදේවීන්දු. සක්‍රදේවීන්දු කියන්නේ යකෙක්. මේ විශ්වයේ ස්වභාව ධර්මයේ කියන එකයි මගේ අදහස. මේ ලෝකයේ සකස් කරපු දෙවියෝ හැටියට මම සම්බන්ධ වී නැති. එයාට නොලුවේ මවා ගන්න ඕනලු. මම දකින ධර්මානුකූල ස්වභාවයේ මේ විශ්වය බාරගත්තා. අපිව පින්තුනි ශාරීරිකව මරුණාම අපි පංචස්කන්ධයේ මේ මහ පොළොව බාර ගන්නවා. ස්වභාව ධර්ම බාර ගන්නවා. ඒතොර මේ මානසිකව තියෙන අපේ මමංකාරය මරා දැමීමම අපේ මනස කවුරු බාර ගන්නවා? විශ්වය බාර ගන්නවා. ස්වභාව ධර්ම බාර ගන්නවා. හැබැයි දැන් මේ විශ්වය කියන උපාදනගෙන ඉන්න එක ආර්ය ශ්‍රාවකයන් ගලන්නේ තව එකක්. ඔබ විශ්වය කියලා හිතන්නේ ඔබ ධන ටිකනේ. ඔබ ශූන්‍යය කියලා හිතන්නේ ඔබ ධන ටික. ඔබ නිරෝධයි කියලා හිතන්නේ ඔබ ධන ටික. ඔබ දුකයි කියලා හිතන්නේ ඔබ ධන ටික. හැබැයි මේ කතාව තියෙන්නේ දැන් මේ එහා. තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. අපි අය නිවනක් දන්නව ඔක්කොම දන්නවා. භාවනාවක් දන්නවා. හැබැයි ධන ටික. හැබැයි මේ සත්‍ය ධර්මයේ පවතින්නේ දන්න ටික තමයි. එහෙනම් ඒක හොඳට සිතා බලන්න. කටයුතු ඉස්සරහට යන්න. අසීරු නැ විවෘත මනසින් දැනුමින් තොරව සත්‍යයට එළදී ධර්මයේ ගවේෂණය කරන්නේ නම් අසීරු නැ පිළිතුරු. අසීරු දැනුම නිසා දැනුමත් එක්ක නිවන් මාග යනවා කියලා කියන්නේ මෙතන හැන්ඩ් බ්‍රේක් එකෙන් වාහනය ගෙනියනවා වගේ වැඩ. දැන් හැන්ඩ් බ්‍රේක් එකක් තියෙනවා වාහනයක. ඒ තියෙන කාර් තියෙන කට්ටිය අද try කරලා බලන්නකෝ. හැන්ඩ් බ්‍රේක් ඇදගෙන වාහනයක් පිකප් කරන්නේ ඉස්සරහට යන්න කොහොමද යන්නේ කියලා වාහනේ එක එක දිහාම නැත්තම් යන්නේ නැහැ. වාහනයක එකතන කරගෙන පටන් ගන්නවා. මොකද හේතුව දැනුම කියන්නේ මිනිස්සයව නිබන්ධනය කරන්න ඉර කරන්න හදපු දෙයක්. ඔය දැනුමට වහල් වෙච්ච කෙනාට තමයි පදපරමය කියලා කියන්නේ. මේ පදපරම භාවයේ කාතුලක් තියෙන්න පුළුවන්. ඒක නිදහස් කරගන්න හැබැයි පදපරම භාවයේ ඉන්නකම් එයාට නිවන් දැකීම පුළුවන්කම නැහැ. ඒ දැනුම අත්හරින්නෙම නැති වර්ගයන් ශ්ලෝකේ ඉන්න ඒගොල්ලන්ට තමයි පදපරම. ඉතින් අපේ පිටුතුන්ට සියල්ල අතහැරගෙන 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 කඳු බොදුරට යනවා දහම්සොඬ රජතුමා. ඔබ හැම කෙනෙක්ම දහම්සොඬ කෙනෙක් වෙන්නවා. ධර්මයේ සොයන කෙනෙක් වෙන්නවන දිවි පරිත්‍යාගයෙන් ඒ රජතුමා ත අවසාන අභියෝගය මොකද්ද? සියල්ල අතහැරලා රජගම අතහැරියා. දේවි අතහැරියා. ඊට පස්සේ පුරවැසියෝ පස්සේ ඉන්නවා. පුරවැසියන්ට තාක්ෂණයල ඒගොල්ලොත් අතහැරියා වෙලක් තුවා. බණපදේ හැවෝ හැමෝගේම කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අපදේ මතහැරලා දැන් කඩමුදුනට නැත්නම් අභියෝගයේ තමයි අවසාන අභියෝගයේ තමයි ආත්ම සෙනෙහය අතහැරීම. මොකද ඒ කියන්නේ ආත්ම සෙනෙහය අතහැරීම. බලන්න ආත්ම සෙනෙහය දෙදෙන්නේ කඩමුදුනේ ඉඳලා යකාගේ කඩට පනින්න පුළුවන්ද? ආත්ම සෙනෙහය මගේ ආත්මයක තියෙන මම වෙමි කියන සෙනෙහය ආත්ම සෙනෙහය පවතින කෙනෙකුට ඒ ආත්මයක තියෙන ආදරය තියෙන කෙනෙකුට අර පන්දෙන් පල්ලෙහාට පනින්න පුළුවන්ද? උත්තරේ තමයි නැහැ. ඒ සෙනෙහය දුරු කරගත යුතුයි. ඒ සෙනෙහය දුරු කරගෙන පන්දෙන් පල්ලෙහාට පනිනොත් සියල්ල සමහර අය මේ අතාරින්න බයයි. ඇයි? මොකක්ද කියන්නේ? වෙනතුනේ මේ ලෝකයේ තියෙන සත්‍යයක් තියෙනවා. අතහරින්න ඒවිත සියල්ල ලැබෙනවා. මේ නිවන් මාර්ගය තියෙන පරම සත්‍යයක් ඒක. අතහරින්න සියල්ල ලැබෙනවා. ඔබ අතහරින්න නැතුව අල්ලගෙන ඉන්නේ මේක අතහැරියොත් මට මොකුත් නැති වෙයි කියලා. නමුත් අතහැරීම සියල්ල ලැබෙනවා. ඒක භෞතිකවත් යම් සත්‍යයක් තියෙනවා. පරමාර්ථයේ සියලු සියයන් සත්‍යයක් තියෙනවා. අර ඒක සාතක ගමන බොහොමාරුවේ ඒක සාතක යතේ විය සියල්ල හම්බ වෙනවා. එතම පතර සියල්ල ලැබෙනවා. මේ ආධ්‍යාත්මික වශයෙන් අපි අල්ලගෙන ඉන්න මේ කුංචිම දෙය අතහැරියාම සියල්ල ලැබෙනවා. කුමකින් ගන්නද මේ? සකසල අල්ලගෙන ඉන්න. මවල අල්ලගෙන ඉන්න. ඇඳගෙන ඉතින් ඔව් චිත්ත මායාවක් අල්ලගෙන ඉන්න. දෘෂ්ටියක් අල්ලගෙන ඉන්න. බුදුහාමුදුරුවෝ කියන අපේ නාමයෙන්ම රූපයෙන්ම බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ඉන්න මිනිස්සු කී ආකාරයකට ගල්ලන අනේක ආකාරයනේ විනත් ආගමකියෝ ඉන්න. ඒගොල්ලෝ අල්ලන්නේ කොහොමද බුදුහාමුදුරුවෝ? ඔවුන් වෙනම චිත්‍රයක් කරනවා. බුදුහාමුදුරුවෝ කියන අතුරෙක් වගේ කරනවා. ධර්මික කමයි. ඔවුන් තුල කවුරු හරි ආගමික නායකයෙක් බුදුහාමුදුරුවෝ කෙරෙහි වෛරයේ චිත්‍රයක් කරනවා. ඊළඟට අපි ළඟ ඔව් අපි ළඟ මොකද චිත්‍රයක් තියෙනවා. ඒ නිසා අපි බොහොම ආදර කරනවා. දෙන්න මේ ලෝකේ මිනිස්සු කරලා තියෙන එක එක චිත්‍රය ඇතුළේ අපේ හිතල ඔබවා දැකුව නිසා අපිට ඇත්ත දැනගන්න ඉඩ දුන්නේ නෑ. ඇත්ත දැනගන්න නම් තව කෙනෙක් ඉන්නේ දැනගන්න පුළුවන්කම තියෙන තමා තමා. උදාහරණයක් වශයෙන් මම ඉඳගෙනේ ඇතර කිනු රස්නේ කියලා. එතකොට පෙන්නුනේ ඔබ ඇතින් ඉඳගෙන මේ කිව් නිසා ඒක තේරුම් ගත්තා නම් ඔබ තුල තියෙන මොනවද? දැනුමක්. ඔබේ ඔබ විසින්ම මේක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. ස්පර්ශ කරලා ඒක එතනින් හඳුනා ගන්නවා. දැනුම අයින් කරලා දාලා මේක රස්නේ, මේ ප්‍රමාණ රස්නේ, මේක නැත්තම් මේක සීතලයි තියෙන ස්වභාවයක් කියලා. දැන් තේරෙනවා නේද? තමා තුලින් හඳුනා ගැනීම සහ දැනුමින් හඳුනා ගැනීම තියෙන දුරස්තභාවය. එහෙම කිසිම වැදගත්කමක් නැහැ මේකෙ. මේ දැනුමින් හඳුනා ගැනීම කල්පිත හඳුනා ගැනීම බුදුහාමුදුරු වගේ කරේ නෑ. පච්චත්තං වේදි සම්බෝධි වේදි කියලා දේශනා කරේ. ඒ නිසාමයි ශාසන ධර්මයේ ප්‍රත්‍යක්ෂ මාර්ගයක් ඔස්සේ යන දෙයක් නිසා මේක සංකප්ප වලින් සක්තුනේ. ලෝකයේ සංකල්පනාවන් වලින් කරන දෙයක් නෙමෙයි. සංකප්ප රාගයෙන් කරන දෙයක් නෙමෙයි. ප්‍රතිපත්ත ප්‍රත්‍යක්ෂතාවයේ තුලින්ම තේරුම් ගන්න. එතන නිවන ගැන ස්වාමීන් වහන්සේලා දහහක් එකතරට එකතු වෙලා ඔයත් අද කොච්චර නිවන ගැන කිව්වද තරන්න ඔයත් ඒක ස්පර්ශ කරා. මේක නිවන ස්පර්ශ කිරීම සඳහා අපි යන්න සැදී පැහැදී යන විදියක් තියෙනවා. අපි දන්නවා අපි පිටු පාසලට එන්න ගන්නවා. ඇඳලා පැනඳලා ඉන්න විදිය දන්නවා. මල විදිහට යන විදිය දන්නවා. මහු විදිහට යන විදිය දන්නවා. ඈ උපදින සාදේට යන විදිය දන්නවා. නිවනට යන විදිය කොහොමද ඔය විදිහට ඇඳලා පැනඳලා අපි යනවා. අපේ නියන කරගෙන ඉන්න කොක්කම ගලවල දෙක හැමයි. මොනවද කරගෙන ඉන්නන්නේ? ඇස ආනාසයේ දිව ශරීරය මන කොතම කරගෙන හිටා. වරේ දෙන්නේ. ඕවයි තමයි අර සත්‍යයෙන් මේ දිදුලන දේවල් ඔක්කොම තියෙන වටිනාකම් තියෙන ඕක ඇතුලේ තමයි තියෙන්නේ. ඔය ටික ඔක්කොම ගලවලා යන්න ඕන අන්න සැරසිලා. ඔන්න හොඳට සැරසිලා. සදායතන ගලවලා විතර කියලා සැරසිලා යනවා නම් අන්න හොඳට සැරසිලා. නිවන් දකින්න දැන් මේකෙන් ධර්මයේ වශයෙන් විමුතුන්ට ගැනෙන්න ඕන මොකද්ද මේ සාමාන්‍ය දේශනා කරේ කියලා. ඇයි ඒ කරගන්න හිතන් වලින් සැරසිලා ඉන්න පා කියලා කියන්නේ? මේ නිර්වාණය භූමියට එහෙම නැත්නම් ඒ නිවන කියන අවස්ථාවට. ඒවත් වැඩක් නැහැ කියන්නේ. මේ ඔක්කොම මේ සයුන්තරන් හැදිලා තියෙන්නේ සදායතන හැදිලා තියෙන ලෝක ස්පර්ශ කරලා. සදායතන හැදිලා තියෙන්නේ ලෝක ස්පර්ශ කරලා. ඉතින් අපි තාමත් මේ ලෝකේ මොකක් හරි පුංචි දෙයක් හරි වටින දෙයක් ඇති කියලා හොයනවානේ. පොඩි දෙයක් හරි වටින දෙයක් ඇති ලෝකේ. බුදුහාමුදුරේ දේශනා කරන මම මේ ලෝකේ වැලියටයක් තරම් දෙයක් හරි වටින දෙයක් තිබුණා මගේ දේ තුල නැදෙනවා ගන්නව දෙයක් නෑ ලෝකේ. සංස්කාරයන් හේතු නිසා ඇදින ආයුමේක නැති වෙනවා. බලන්න බුදුහාමුදුරේ මොනතරම් බුදුරජාණන්ගෙන් ගැලවෙද කියලා නම් මානේ මේ මහා පෘථුලිය කපුට කෙත්තක් පිච්චුව වගේ නැති වෙනවා කියලා. ඉතින් අපිට හිතන මේ ඇත්තට එහෙම නම් වෙන්නේ විදියක් නෑ නේද මෙච්චර මහා ලොකු ආමුලාවක් කියලා. මම දැන් ඒ කර හොයන්න තියෙන අර බ්ලැක් හෝල් කියන සිද්ධාන්තය. ඒක ලහු විසිනම මහා පෘථුලියේ අපි චක්‍රාවහට එන්න ඔව් කපුට කෙත්තක් පිච්චුව වගේ නේද දිමක් බටපත් වෙලා ඒකේ නැතර නැතිලා යනවා. මෙල බුදුහාමුදුර එක දැකලා දෙන්න ඕන මේ දේශනා කරේ මානේ මේ මහා පුතුගේ කපුරු පෙත්තක් පිච්චවගේ නැතිලා යනවා. දැන් මේ විහිණ ලෝක ටික අයින් කරගන්න පුළුවන් නේද මේ කතන්දරේ අහමකට. මේ දේශනා අහන්නේ අපිට මේ විහිණ ලෝක මායා ලෝකයි කියලා දන්නවා. මේ යථා ස්වභාවය දැන ගැනීමෙන්ම තමයි පිළිතුරු අපේ මනසට දෙන්නපත් වෙන්නේ. හැබැයි තමා තුළින් තමන් අවබෝධ කරගන්න ඕනේ. විද්‍යාව පූර්ණව පහළ වෙන්න ඕනේ. අර කලගෙඩියක් පිරෙනවා වගේ වතුර පිරෙන පිළිලා කලගෙඩියක් උතුරා යනවා වගේ පිළිතුරු අපේ සිත උතුරා යන්න ඕන. විද්‍යාව පහළ වෙලා ධර්මයේ අවබෝධයෙන් ඒක තමයි මේ හිත පූර්ණත්වයටපත් වෙන්නේ. හිතේ අවිද්‍යාව තියාගෙන කණින් කොච්චර බණ ඇහුවත් වැඩක් නැහැ. ඔබ කණින් බණ අහන හැම මොහොතකම සුනාත ධාරේත මොලේට ගන්න මොලේ ශනිකවම අන්න චරණයේ සමාතුල සිද්ධ වෙනවා. මේ මොහොතම චරණයේ සිද්ධ වෙනවා. බොහොම ශනිකව ශනිකව අහනවා විමසනවා නැවැරදි කරනවා. ඉතින් මම පින්නතුන් කියන්නේ අපේ පින්නතුන් බොහොම හොඳයි. නරක ඔය නරක හිත. ඔව් අපේ ධාර්මික හරි හොඳයි. හොඳ නැත්තේ හිත විතරයි. හිත හදාගත්ත සම්පූර්ණ ධාර්මිකයමයි. මොකද හේතුව මේ ලෝකේ සාමකාමී ඉන්න බැරි වෙලා තියෙන්නේ පන්සලකවත්, ගෙදරකවත්, සමාජයවත් සාමය නැති වෙලා තියෙන්නේ දෘෂ්ටි නිසා. දෘෂ්ටි නැත්නම් මේ ලෝකේ හරිම සාමකාමී තැනක් බවට පත් වෙනවා. පිටිගත වෙන්නේ පුදුමාකාර විදිහකට පවතිනවා. අපි හරි ලොකුවට අදාළ තියෙනවා බෞද්ධයා හා බෞද්ධ දෘෂ්ටි ඇති කරගන්නවා, කතෝලිකයා කතෝලික දෘෂ්ටි ඇති කරගන්නවා, මුස්ලිම්වරු මුස්ලිම් දෘෂ්ටි ඇති කරගන්නවා, හින්දුන් හින්දු දෘෂ්ටි ඇති කරගන්නවා. මේ ආගමිකයට මේ අවකාශය ලැබෙන ලෝකෙ ගහගන්න ස්වභාවය වැඩි වෙනවා. අපි හැමදෙනාම මේ ලෝකෙ සම්මාදිට්ඨිය අපි අපේ දෘෂ්ටි නෙමෙයි අපි මානව සත්‍යයක් හැටියට මානව සත්‍යයක් හැටියට සත්‍ය සොයනවා. ආගමිකයෙක් හැටියට නෙමෙයි. කොටින්ම කියත සත්‍ය සොයන්න යද්දී ඔබ ස්ත්‍රියක් පුරුෂයෙක්වත් වන්න එපා. මොකද ඔබ දෙන අවවාදේ උපදේශයේ අනුශාසනය තමයි ඔබ සත්‍ය සොයන්න යද්දී කොටින්ම ඔබ ආගමිකයෙක් වීම කවර කතාවක්ද? අඩුම තරමේ ස්ත්‍රී පුරුෂයෙක්වත් ගන්න එපා කොටි. දැන් ඒක ඔබට වෙන කෙනෙක් වෙන්න කිසිම අවස්ථාවක් නැහැ. කොටින් ස්ත්‍රී පුරුෂයෙක්වත් දෙන්න පාසක් වෙනවා නෑ. එහෙම වුණොත් ඔබේ වාදකේ ඔබම ළඟ තියාගන්න. නෑ ඔබේම ඇස් දෙකට ඔබම ඇඟිල්ලෙන් අරගෙන මේක බැලුවට වැඩක් නෑ. ඇයි මෙන්නේ පාගෙන කියදහස පුජ්‍යල సంతානයේ ධර්මයේ ස්පර්ශ කරගන්නට බැරි වෙන නිසා අපහසු යමක් ඇති කියලා එකතු කරා.
එහෙමයි මේ අනුවාසන මුලින් කියපු රත්තරන් කියන කාරණාව මම එකට මෙහෙම අර්ථයක් දෙනවා. ඒක තමයි අපි ලෝකයේ තුන් නොයෙක් දේවල් අත්හරිනවා. අපි කාව තිබ්බ දේවල් අපි අත්හරිනවා. හැබැයි ධර්මයේ තුන් අත්හරින්න තියෙන්නේ අපිට නිර්වාණ අවබෝධයට නිර්වාණ අවබෝධයටපත් වෙන්න අපිට අත්හැරීමක් තියෙනවා. ඒ අත්හරින්න ඕන අපි මනසෙන් හදාගත්ත බොරු. මොකද බොරුවයි අත්හරින්න ඕන. බොරුව අත්හරින්න නම් අපි මොකද කරන්න ඕන? බොරුව අත්හැරෙන්න නම් ඒක අත්හරිනවා නෙමෙයි අත්හැරෙනවා. බොරුව අත්හැරෙන්න නම් අපි මොකද කරන්න ඕන? අපේ පවතින යථාර්ථය දකින්න ඕන. මේ යථාර්ථය දැකීමත් එක්ක තමයි බොරුව අත්හැරෙන්නේ. මනසින් හදාගන්න මායාව අත්හැරෙන්නේ. නැතුව අපිට අපි සතුව තියෙන දේවල් අත්හැරලා ඊට පස්සේ ධර්මය දකින්න නෙවෙයි. අපි සතුව දෙයක් තියෙනවා කියන හිතන් ඉන්නේ මොකක් කියන නිසා? අපි මනස තුළ බොරු තියෙන නිසා. ඒකට කියන අවිද්‍යාව කියලා. ඇත්ත දන්නේ ඇත්ත නොදන්නා කම. ඒ නිසා අපි අත්හරින්න ඕන මොකද්ද? බොරු. අපි මනසින් හදාගත්ත බොරුවයි අපි අත්හරින්න ඕන. ඒ වගේම තමයි අපි සාමාන්‍යසාර වැඩි ගැටාරාවක් කියුවා. අපි දැනුම ගැන. දැනුම කියනකොට ඕක මනසට අපි බලපානවා. දැන් බලන්න ඔබ පිළිගත්ත ධර්මතාව තියෙනවා නේද? පිළිල වල ඉපදුන දවසේ ඉඳන් මේ වෙනකම් මොනවද හිතේ තියෙන්නේ? කොටස් දෙකකට බෙදුවොත් පිළිගත් ධර්මතාව. ඒකට ලස්සන වචනයක් තමයි පිළිගත් ධර්මතාව. පිළිගත් ධර්මතාව කියනකොට ඒක ලැබුණත් වෙනවා හොඳ. නරක නැත්තම් මේක හරි, මේක වැරදි, මේක ධර්මයි, මේක අධර්මයි, මේක කළු, මේක සුදු. මේ වෙලෙදි හිත පිළිඅරගෙන දෙකකට පිළිඅරගෙන. පිළිගත් ධර්මතාව. එතකොට ඔබ ස්වාමීන් වහන්සේගේ දේශනාව අහනවා නම් ඔබ පිළිගත්ත ධර්මතාව ඔක්කොම බිනින් කියලා නිර්වචනය අහනවා. හරි දෙකේ ඔබ පිළිගත්ත මනසෙන් පිළිගත්ත සියලු ධර්මතා බිනින් කියලා. බිනින් කියලා ස්වභාවයෙන් අහනවා දේශනාව. අනේ ඊට තමයි ඔබ ওই විමුක්තියට ලැබෙන්නේ. නැත්තම් ඔබ පිළිගත්ත ධර්මතා ඒක තව වචනයක් කිව්ව තමන් දන්න බව. තමන් දන්න බවට සාපේක්ෂව මොකද අපි කතා කරන්නේ? අපි තමන් දන්න බවට සාපේක්ෂව තමයි අපි හැම දෙයක් දකින්නේ කතා කරන්නේ. එතකොට උන්නාසය කරන්නේ නෙවෙයි මෙතන බාගතුන්නාසය කියන්නේ. උන්නාසය දේශනා කරා තමන් දන්න බවට සාපේක්ෂව දේශනා වුණොත් වෙන්නේ මොකද වෙන්නේ? තමන් දන්න දෙයක් දැනගන්න එකක් විතරයි. සාපේක්ෂ මොකක් වෙන තව එකක් දැනුවට සාපේක්ෂව දැනගන්න එකක් විතරයි. එනිසා දැනුමින් නිවන් දකින්න බෑ. තමා පිළිගත් ධර්මතාවලින් නිවන් දකින්න බෑ. එනිසා මේ තමා පිළිගත් ධර්මතාව පැත්තකින් තියන්න. නැත්නම් ඔය ගොඩක් දේශනා කියනකොට අපි බලමු මේක හරිද වැරදිද. බලන්න එකක් අපි ගාව තියාගෙන ඉන්නවා. බලන්න එකක් තමා ගාව තියාගෙන ඉන්න එකමයි ප්‍රශ්නේ. කිසිවක් තියාගන්න එපා. කිසිම හැඩයක් දාගන්න එපා හිතට. මේක හරි මේක වැරදි කිසිවක් දාගන්න. කිසිවක් නොදා විවෘත මනසේ අහන්න. විවෘත මනසෙන් ස්පර්ශ කරනවා. ඒ විවෘත මනසින් ලෝකේ දකින දේ තමයි අපි ඔයෙදී සැලසීම තියෙන්නේ. මේ වේද අපේ සමාස. ඒ නිසා බලන්න දැන් මෙතන ආයාසයක් නැහැ. විවෘත මනසින් දකින්න ආයාසයක් අවශ්‍ය නැහැ. අපිට තේරෙන්නේ මෙතන අමුතු ආයාසයක් නැහැ. ඒ නිසා විවෘත මනසින් දකින්න අපි හදාගත්ත ධර්මතා පිළිගත්ත ධර්මතා පැත්තකින් තියන්න යක දීර්ය කරන්නවා. ගර්දනිට කියන ප්‍රශ්නේ දැනුම. තමන් දන්න බව. තමන් දන්න බවමයි මේ නිවන් දකින්න බැරි හේතුව. අනුන් දන්නවනේ ගොඩක් දේවල්. දන්න බවට සාපේක්ෂව තමයි හැමදේම අහන්නේ. හැබැයි ඔබ බැරියටත් ඔබ දන්න බව පැත්තකින් තියලා අහන්නේ. එතකොට මුන්නාස් දේශනා නෙමෙයි මේ කහගුණ උනා දේශනා කරන්නේ. දැන් මට ධර්ම දේශනා කරන්න කියන්නේ මට ධර්මතාවයක් තමයි මේ ගස් කොළන්. මේ ගස් කොළන් තුල මේ නිවන තියෙනවා. ඒක මට දැනගන්න දෙයක් මම දන්නේ නැහැ. ඔයාලට කොහොමද කියලා එහෙම එකක් තියෙනවා. තමන් දන්න බව ඉමින් තිබ්බට පස්සේ මේ ගහයි අපි අතර වෙනසක් නැහැ. ඒකට මේ මුළු විශ්වය තුළම බුදුරු පහළ වෙලා වගේ. බුදුන් තිරුණම් පහළ නැහැ හැමදාම ජීවමාන. කොතනද? තමන්ගේ අකාර්ත්‍ය තුළ. මේ නිසා අපි වීර්ය කරනවා තමන් දන්න බව පසෙකට දා. තමාගේ ස්වභාවය සීමිත. තමාගේ ස්වභාවය තුළ දකින්න. තමාගේ ස්වභාවයට පිළිපන්නව අහන. ඒ නිසා තමාගේ විරුද්ධ බව තුළ තමාගේ ප්‍රകൃති හිතේ ප්‍රകൃති මානසික මට්ටම තුළ අහන. අපි අහන්නේ එතන නෙමෙයි මගේ හිතේ තේරෙනවා නේද? දෙකක් අහන්නේ තමන් දන්න බව තුළ. මම දන්නවා මම මෙච්චරක් අහලා තියෙනවා. තව ටිකක් අහන්නත් ඕන. දැන් එක එක ඒවා හිත හිත නොයේ කියනවා පිළිගන්න. පිළිගත් බව තුළින් අහන. එතකොට පිළිගත් බව තුළින් අහනකොට දැන් අහන දෙයට උත්තරය ලැබෙන්නේ සාපේක්ෂව. පිළිගත් දෙයක් මත ආයෙත් පිළිගන්න මොකක් කර එකක් අය හම් වෙනවා. ඒක නම් හරි. එක්ක මේක දැරි කියලා අය පිළිගන්න ඉන්නවා. එතකොට ඔබ නිවිලක් නැහැ. දේශන අහන හැම වරුදු ගන්න. අපෙන් රිපීටි සම්මාසකෙත් අහන්න උත. ගමනක් යනවනේ මේ ධර්මයට. ඇහුවට ඇහුනද අවබෝධ වෙන්නේ. එකම හේතුව අහන්නේ තමා පුරෝණය පිළිගත් ධර්මතාවය. අතීතයේ ඇසුරේ හදාගත්ත පිළිගත් ධර්මතාව. ඒක මම හිතින්ම කියන්නේ තමා පිළිගත් ධර්මතාව සියල්ල පසෙකට දා. තමාගේ විරුද්ධ මනසින් අහන්න. ඒක අපිට අවශ්‍යයි. ඒක තමයි වෙන්න ඕන අපි හැමෝම. දැන් පින්නතුන්ට මතක් කරන මෙහෙම දෙයක්. දැන් ඔබ පිළිගත් ධර්මතාව සියල්ල පැහැසකට දාන කියලා අපේ ස්වාමීන් වහන්සේ මතක් කළා. ඒක තමයි ධර්මයේ ස්වභාවය. ඊළඟට මේ අලුතෙන් දෙයක් අපි පිළිගත් දේවල් ටික ඔක්කොම අහකට දාන කියලා එහෙනම් මෙතන ඉඳලා ඔන්න මේ හාමුදුරුවන්ගේ දේවල් තමයි අපි පිළිගන්නේ. එන කෙනෙක් හිතන්න පුළුවන් නෑ. මේ ලෝකයේ පින්නතුනේ මේ සියල පිළිගත් ධර්මතා පසුතලාද කියලා කියන්නේ ආයි අපි අලුතෙන් දෘෂ්ටියක් මේ හිතවන්න ලෑස්ති වෙලා හැම දෙන්නේ. ඒ ඉවත ලෑමම තමයි ඔබේ නිවන. අලුතෙන් දෘෂ්ටියක් ගන්න ඕනේ. එතනම සම්මාදිටික. එතනම සම්මාදිටිකයි. ඉතින් සමහර වෙලාවලට ධර්මයේ උපමා කළා පාපිස්සක්ම කියලා. ඒකට හේතු කරන්නේ යටා එලා ඉන්නවයි කියන එක නෙමෙයි මේ කකුල් දෙක පිරිසුදු කරලා යනවා. පාපිස්ස කකුල යනවන් යනවද නෑ නේද? පාපිස්ස කකුල යන්නේ නෑ. ඒ නිසා මේ උදාහරණ ගත්තේ ඒකයි. පාපිස්ස කකුල යනවා ගන්න අපේ වැඩේ කරගත්ත කකුල් දෙක පිරිසුදුකට ගියා. අනේ ධර්මයක් ඒ වගේ නේ කියලා හිතුවා. ඒ වගේ. ඒ නිසා ධර්මයේ එකෙන් ලබා ගන්න පිරිසුදු අමතකේ. එතකොට අපි ඇඟ සෝදාන පාවිච්චි කරන සපන් වර්ගයක් ෂප්පු වර්ගයක් වගේ දෙයක් තියෙනවා. මොන ෂැම්පු. ඔයක සෝදලා දාන්න. සපන සෝදලා දාන්න. ඒක පිරිසිදු වුණා විතරයි වගේ. ඒ වගේම තමයි අපි ධර්මයේ ප්‍රයෝජනෙට ගන්නවා ධර්මයේ කියලා ඉතුරු කරගන්න සංඛාරය අවසාන ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නැත්තම් කෙනෙක් වත්තුව වටහාගත්තොත් ආධුනිකයෙක් හරි ඕම අදහසයන් කළා අපේ ධර්ම සභාවේ. ඒ එහෙම හිතන්න එපා නේ. අපිට එකක් නෑ දෙන්නේ. කියන්න දෙයක් නෑ දෙන්න දෙයක් නෑ. අපි ගෙනාවෙත් නෑ දෙයක්, ගෙනියන්නෙත් නෑ දෙයක්. එහෙම නම් ඉතින් ගනුදෙනු කරන්න මොනවද තියෙන්නේ? මොකවත් නෑ. ඔයාට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න උත්තර දෙන්න තමයි ප්‍රශ්නේ. ආස්වාසය කියන දේ දැනගන්නවනේ. ඒ කියන්නේ ආස්වාසය දැනගත්තට පස්සේ මම කියනවා දැන් හිතන්න ඕන.
හිතන්න
ඕන. නැවත හිතන්න ඕන. මට වටහා ගන්න දෙන්න. තමාට තමාගේ ස්වභාවය තුළ දැනෙන කිසිවකට තමාව වටහා ගන්න දෙන්න. අමිකාර මුලින්ම කිව්වේ හැරයක් නොමැතුව සිහින් ඉන්න. මොකක් හරි අඩතලයක් හදාගත්තොත් තමයි මේ වගේ මෙහෙම කාලක මෙහෙම. ඒක හැඩයක් නොමැති සිහියෙන් ඉන්න. සිහියෙන් ඉන්න කියලා කියන්නේ සිහියෙන් ඉන්නව නෙමෙයි. හිතලා සිහියෙන් ඉන්නව නෙමෙයි. දැන් හැඩයක් නොමැති සිහියෙන් ඉන්න කියනකොට ඒක කරන්න එපා. තමන්ගේ ස්වභාවය තුළ දැනෙන කිසිවක් නැහැ. හැබැයි දැනෙන කිසිවක් තියෙනවා කියලා හිතන් ඉන්නවා. ඇයි ඒ හිතන් ඉන්නේ? අපේ හිත සංසාරේ පුරාම මොකද කරලා තියෙන්නේ? හිතන් හිටපෙන්නේ. එක එක දේවල් හිතන්නේ. ඉතින් මේ පුරුද්දට අපේ යථාර්ථය තුලත් හිත අපිට හොරා හිත එක එක ඒවා හිතන් ඉන්නවා. ඒ නිසා හැඩයක් නොමැතිව බොහොම සිහියෙන් නිරායාසයෙන් ඒකත් හිත හිතන් ඉන්නවා. ඔය හැම ප්‍රශ්නයක් වෙන්නේ අර මම අර මුලින් කිව්වා වගේ අපේ ස්වාමීන් වහන්සේ තමා පිළිගත් දත්ත නිසා. දැන් බලන්න ඔබ එතන මම මතකයක් කිව්වේ කට කියන්නේ තමගේ ඉස්ම වැටෙනවා අතන මම කියලා හිතන්නේ. يعني ඉස්ම වැටෙන බවයි මම කියලා ඉන්නේ තමන් පිළියන්නේ මේ. ඉස්ම දැනෙනවා. ඒක ස්වභාවිකයි. එතකොට ඉස්ම දැනීම පිළිගන්නවා. දැන් ඉස්ම දැනෙනවා කියලා දැන් හිත ඇයි ඒකට වටිනකමක් දුන්නේ? ඇයි වටිනකමක් දුන්නේ? තව ගොඩක් දේවල් දැනෙනවා. ඒ අස්සේ උෂ්ම දැනෙන එකට වටිනකමක් දුන්නේ නැහැ. ඒක හිත පිළිගත්ත අපිට හොරක්. පොඩි පොඩි දෙයක් කර හිත පිළිගන්න. මොකක් හරි එකක්. ඉතින් ඔය පිළිගත්ත ධර්මතා පතක දාන්න කියන එක සම්පූර්ණ ගැඹුරු. ඒක බොහොම සිම්පහසකින් බොහොම හොඳ ප්‍රඥාවකින්මයි තමා පිළිගත්ත ධර්මතා පතක දාන්න කියන එක තේරුම් ගන්නවා. අපිට අවශ්‍ය අපේ ස්වභාවය. සමාධිය උත්පාදව දේශනා කරනකොට කියනවා යථාර්ථය දකින්න ඇත්ත ඇටසැකියෙන් දකින්නවා. අහලා තියෙනවද? ඇත්ත ඇටසැකියෙන් දකින්න කියන දේ හදාගත්ත කිසිවකින් දකින්න පුළුවන්. බලන්න හිතන පාලනය කරන පාලකීතු ගත්තොත් අපි ඇත්ත ඇටසැකියෙන් දකින්න අවශ්‍ය තැන අපි හදාගත්ත දෙකින් දකින්න පුළුවන්. බැරි දකින්න. එනිසා අපි මනසෙන් හදාගත්ත සියල්ල පසෙකට දා ඇත්ත ස්වභාවයෙන් පවතින්නේ කියන්නේ පවතින අවස්ථාව දකින්නේ. මේ පවතින අවස්ථාව දකින්න නම් අපි අර හදාගත්ත දැකීම තුළින් දකින්න බෑ. එහෙම නෙමෙයි ඇත්ත ඇත්ත දකින්න. ඒ කියන්නේ ඇත්ත තුළින් මේ දකින්නේ. ඒක හරියට ලස්සන දෙයක් කියලා දෙන ඇත්ත ඇති දෙයක්. තියෙන්නේ කොහොමද? එහෙමම දකින්න. තියෙන්නේ කොහොමද? යම් ස්වභාවයකින්ද ඒ ස්වභාවය ඒ ආකාරයෙන්ම දකින්න. එතකොට දැන් මේක ඔය වචන වලින් තේරෙනවා නම් ඔයාලට තේරෙන්න ඕන දැන් අපි පිළිගත්තු ධර්මතාවය ඇතුළත ගැළවීමක් වෙන්නේ නැහැ. පිළිගත්තු ධර්මතාවලින් ඇත්ත දකින්න බෑ. මොකක් හරි සාපේක්ෂ පිළිගන්න තව දෙයක් තමයි දකින්න. ඇත්ත දකින්න බෑ. ඇත්ත දකින්න නම් තමා පිළිගත්තු ධර්මතාව අත්හැරලා ඇත්ත ඇතිසකින් පවතින ස්වභාවයෙන්ම දකින්න ඕන. ඊනි මාත්‍රයකවත් ආරක්ෂය කරන්න ඕන නැහැ. එහෙමම දකින්න ඕන. ඊළඟ විදිහට ධර්මයට වචනයක් හදාගන්න බෑ. මේක කියාගන්න බෑ. කියන්න බෑ මේක කොහොමද කොහොම කිව්වත් වැරදි. කොහොම කිව්වත් ධර්මය වැරදි. කියන්න බෑ. වචනයෙන් කතා කරන්න හරි අමාරුයි. ඒ එහෙම තියෙන වකවානුවක මාසලා අපිට කොහොම වටිනවා. ඔයාලට මොකද වචනින් වචනයට අහුවෙන්නේ නැති තැන කතා කරන්න උත්සාහ කිරීම කියන්නේ මේක එහෙම විශේෂයක් නෙවෙයි. මට මතකයි මුන්නාසේ පොතක් මම අපි නෑ කෙනෙක් දුන්නා අපි පාවිලි දුන්නාට පස්සේ මුන්නාසේගේ පොතක තියෙනවා අර අවසානයේ බොහොම ගැඹුරු කාරණා මේ සියල්ල ඔක්කොම අබරු මම ලියලා තියෙන හැම දෙයක් ගන්න ලියලා තියෙන සියල්ල බොරු. ඉතින් අර අපේ අම්මා ඒක පොලේ ඉඳන්ම කියවලා කටි ගන්න අන්ති වෙන්න මගින් අහන බලන්නක සවන්නාද මේ ඔක්කොම බොරුනි මේ ආදුරු බොරුනි කියලා දෙන්නේ. තමා පිළිගත්තු ධර්මතාව කියන කොටස බලන්න. මොකක්ද මේ තමා පිළිගත්තු කියන්නේ? පිළිගත්තු ධර්මතාව පසකලා තමාගේ ස්වභාවයට ඉඳගෙන. අනේකයි වාදිතුනාසේ අර දෙන්නේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න. නමුත් නෙමෙයි. වෙන කොහොමවත් නෙමෙයි දකින්නේ. ඇත්ත ඇතිසැටිය. ඇත්ත කොහොමද පවතින්නේ? ඒ ආකාරයෙන්ම දකින්න. මේ දැකීම ගන්න නම් අපි පිළිගත්තු ධර්මතාව ටික පසිතලා තමාගේ ස්වභාවයට සිහිය පවත්තන්න. මන්න ඕකම තමයි භාගතුන් වහන්සේ සතර සතිපට්ඨාන දේශනාව තුළ විවිධාකාරයෙන් විග්‍රහ කරන්නේ. කල්පයක් කතා කරන්න ඕන සතර සතිපට්ඨාන දේශනාව මේ මොහොතේ තරම් ගැඹුරුයි.
එංගමසයන් දාපේ පියාණන් වහන්සේව ආමන්ත්‍රණය කරලා තියෙන්නේ බුදු සමයේදී නිරන්තරයෙන්ම තථාගතයන් වහන්සේගේ වචනයයි. අවුරුද්දේ දේවා මහ විහාරයේ ඉඳගෙනගෙන අහනවා ඔබ කොහෙකින් එන ගමන් කියලා. ඒක උන් ප්‍රකාශ කරලා තියෙන්නේ මම තථාගතයන් වහන්සේ මොන ගෙහෙන්න ගියා. මේක ලොකු අර්ථයක් තියෙනවා. ලෝක නොයෙකුත් ශාස්ත්‍රවලු කියනවා. හැබැයි ඇත්තන තථාගතයන් වහන්සේ කියලා කිව්වේ නැහැ. ලෝතර බුදුහාමුදුරන් තථාගතයන් වහන්සේ කියලා දේශනා ප්‍රකාශ කරන්නේ හේතුව ලෝතර බුදු කෙනෙක් අනිත් ආගම් වගේ දෘෂ්ටියක් නෙමෙයි ප්‍රකාශ කරන්නේ. පවතින ස්වභාවය, තත්තාකාරය, පවතින ලෝක සත්‍ය දේශනා කරන්නේ. අර ආගමේ තිබුණා, අර පොතේ තිබුණා, එහෙම නැත්නම් මම දරන මතේ මේකයි කියලා නෙමෙයි. මේ ලෝකේ තියෙන හේතුප්‍රත්‍ය හේතුකී නිරෝධේ සිදුවෙන ආකාරය දේශනා කරන බැරි අපේ බුදුරජාණන් වහන්සේට නිරතුරු ආමන්ත්‍රණය කරේ තථාගතයන් වහන්සේ, තථාගත බුදුරජාණන් වහන්සේ. එනවා අපි අඳුනාගත්තේ ඒ තථාගතත්වය. භාග්‍යවන්තයි අනේ අපිව දෘෂ්ටිධාරී කළා ලබ්ධිකය කළා අදහාගෙන ඉඳලා ලබනාත්මේ සියල්ල පතලා ඈ එහෙම යන්න කියන්නේ නැතුව මේ ජීවිතයේ අවසාන ජීවිතයේ තමන්ට ඕනක් කරගන්න පුළුවන් අවසාන වශයෙන් පූර්ණේ කරගන්න පුළුවන් අවසානයේදීම පූර්ණේ කරගන්න පුළුවන් තරකට ගියාම පුළුවන් මම දෙන්නේ සයි ධානයේ සතුට යමදාම තමන් ලබන්නේ අනේ මේ ලෝකේ මිසදුතු ආගම් වලින් මොනතරම් මිනිස්සු පැවෙනවද පෙළෙනවද වේදනා විඳිනවද ඒ ආගම් වලින් ඇති කරන පාපේ නිසා මිනිස්සු නොයේ සංසාරය අපා දුක් වලට පත් වෙනවද ඒක දක්වන්නේ ආගම නිසා මනස දවා ගන්නවා විනාශ කරගන්නවා එතකොට මනස දවා ගැනීමේ ප්‍රතිපලයේ හැටියට උන් දෙවෙනි තැනක ඔබ භවයේ සැකසෙනවා. අපිට අපේ දෙවියන් ගිනිගෙනින් නිවීම බලා ගන්නට අපිට බුදුහාමුදුරු නිරන්තරයෙන් ධර්මයේ කැඩපතක්කට පෙන්වා තිබෙනවා. ඒ ඔස්සේ අපේ අඩුපාඩුකම් බලන්නේ දැන් මේ ධර්මයේ අසද්ද තියෙන පළවෙනිම අසනායක තියෙන ප්‍රශ්නේ තමයි තේරෙන්නේ නැහැ. ඒක තමයි තියෙන පළවෙනි ප්‍රශ්නේ. ඒක එහෙම තමයි. භාෂාවක උනත් අපිට අලුත්ම රටකට ගිහිල්ලා අලුත් භාෂාවක් මොකක්ද අපිට පළමුවෙන්ම තේරෙන්නේ නැහැ. ඊට පස්සේ කලක් ගියාම දෙන උත්තරේ තමයි මට ටිකක් තේරෙනවා. තවත් කාලයක් ගියාම යන කෙනෙක් මට හොඳට තේරෙනවා. ඊටත් එහා ගියාට පස්සේ තමයි මේ තියෙන නියම ගැඹුර අරක වටහා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මේ දුන්න අර තේරෙන්නේ නැහැ කියන උත්තරේ ළඟ මන අතර එන්නපා ක්‍රමානුකූලව කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණය යොනසෝ මානසිකාරේ වඩාවට යන්නේ. ඒක ඔබගේ යහපත පිණිස පවතිනා වූ දෙයක්. මේක අවබෝධ කරගත්තත් නොගත්තත් ඒකේ තියෙන ප්‍රතිලාභය හරි අලාභය හරි කාටද තියෙන්නේ? තමාටමයි. බුදුරජාණන් වහන්සේලාට නෙමෙයි. බුද්ධජනන් වහන්සේලාට නොවේ පින්නතුනේ. ඒ නිසා බුදු මහා කරුණාවෙන් උන්වහන්සේලාට ලබන්න දෙයක් නැහැ. ලෝක සත්‍යයම ධර්ම දහමේ දෙමින් ලෝක සත්‍යයගේම හිත සෝබිනස මහා කරුණාවෙන් වැඩම කළා කටයුතු කළා. ඉතින් පින්නතුනේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැටියට බුදුහාමුදුරන් මේ පාප කරෙන් ධම්වලඳලා අපි ඒ බුද්ධ චරියාවේ යුතුකම වගකීම අපි ඉෂ්ට කරන බුදුහාමුදුරු ඉල්ලින් ඉල්ලන්නේ නැහැ ලෝක කාගෙන්වත් කිසි දෙයකින් ඉල්ලීමක් ඉල්ලන්නේ නැහැ. හැබැයි එකම එක ඉල්ලීමක් තමයි කරලා තියෙන්නේ ඔබ අවසාන යුදු පුරුෂයන් වහන්සේ. කාර්ය මේ යුදු පුරුෂයන් ගැන කියන්නේ ඈ මේ ශාසනේ මේ අවසානෙන් කියන ඔබ වෙන්නේපා මේ සද්ධර්මයේ ඔබ තව කෙනෙකු ධර්මෙහි පිහිටවන්න අවබෝධ කරවන්න තවත් කෙනෙකුට මේ සැනසීම බෙදා දෙන්න කටයුතු කරන්න. ඔබම විඳන මේක නැති වෙන්න එපා. ඔබ මේක අවබෝධ කරගන්න අවබෝධ වෙන අය අවබෝධ කරගන්න. එහෙම පරම්පරාවක් තිබුණු නිසා තමයි අපිත් අවබෝධ කරගත්තේ. මගේ හිතේ වමනකට ගහක් යට වාඩි වෙලා මැරෙන්න හැදුවත් භාවනා කරලා බැරුණත් සත්‍ය අවබෝධ වෙන්නේ නෑ පිළිතුරු කල්යාණ මිත්‍රත්වයේ ඇති වෙන්නේ. කල්යාණ මිත්‍රත්වයේ තමයි පෙන්නන්නේ තමන්ගේ ආශ්‍රය. තමන්ගේ නීවරණය පෙන්නන්නේ කල්යාණ මිත්‍රත්වය. වෙන තුන් දන්නවද මට නීවරණයක් කරලා තිබෙච්ච දෙය? දන්නේ. වෙන තුනේ ධර්මයේම නීවරණයක් කරගෙන තිබුණා කියනවා. ධර්මය අවබෝධ කර ගැනීම තිබුණු අධික උත්සාහය. ධර්මය අවබෝධ කර ගැනීමට තිබුණු අධික වීර්යය පතන නීවරණයක් බවට පත් වෙනවා. ප්‍රඥාව මදක් අඩු වෙලා වීර්ය ටිකක් වැඩි වෙනවා. දැන් වාහනයක උනත් වෙන තුනේ වාහනේ බැලන්ස් එක සමබරතාවය අඩු වෙලා වේගය වැඩි වෙනුන මොකද වෙන්නේ? අනුතරක් වෙනවා නේද? මේක තමයි. ප්‍රඥාව අඩු වෙලා වීර්ය විතරක් වැඩි වුණොත් සිහිය නැති වෙලා ප්‍රඥාව නැති වෙලා මොකද වෙන්නේ? ඒකෙන් අනුතරක්. මාතරක හැප්පිලා තිබුණා. එතනින් මෙදෙන්න උපකාරක මේ අර කල්යාණ මිත්‍රත්වය අනේ පෙක්වා ඔබ මේකට ධර්ම උත්සාහයෙන්ම තමයි ඔබට නිවැරදි බවට ඔන්න පත් වෙලා තියෙනවා බලන්න. හැබැයි මමත් උන් කණින් නහගෙන පස්සේ කල්පනා කරනවා කියලා ගියේ නෑ. මම මේ මොහොතේ දකින්නේ මේ මොහොතේ සම්මර වෙනවා. මේ මොහොතේ දකින්නේ මේ මොහොතේ සම්මර වෙනවා. දැන් මේ මොහොතේ යම් කරුණක් දේශනා කරා මේ කරුණ තමා තුළ බලලා තමා මේ මොහොතේම මොකද වෙන්නේ? සංවර වෙනවා. සංවර කියවම අලුතෙන් දෙන්නේ හදා ගන්න තාමනේ. හා ඒ සංවර නෙමෙයි මේ හිතේ සංවර. නැත්තම් භෞතික ලෝකෙම මේ ඉවත් වෙන්නේ. සංවර බව හිතේ දකින්න පුරුදු වෙලා නැහැ අපි අය. සංවර සංවරකම් කියන්නේ අදම දිහා බලනවා. මේ හිතේ සංවරකම එවලද? දැක්මේ සංවරකම එවලද? සිහියේ සංවරකම එවලද? ප්‍රඥාවේ සංවරකම එවලෙන සමාධි සංවරකම එවලෙන හදාගන්නවා. කවුද මේ හදාගන්නේ? සම්‍යක් ඥානය. සම්‍යක් දර්ශනය. ඒ කියන්නේ තිබෙන අපගේ දර්ශනය පාත්තන්න පුළුවන් මමත්වයේදී තොරව පාත්තන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ඔබට භාණ්ඩයක් දෙනවා අතට. බාණ්ඩයක බති තියාගෙන ඉන්නවා. කටින් හිතනවා මේ බාණ්ඩේ අයිතිකාරය එයා වෙන්න තියෙනවා. ළඟින් යන ගමන් අහනවා මේ කාමද බාණ්ඩේ. දැන් මගේ යාළුවෙක් එයා මේ කඩේට ගියා මම එතකන් ඒක තියාගෙන ඉන්නවා. ආ කියලා එයා එනවා. දැන් මං හිතේ ඔයාලා වෙන්න ඇති කියලා ඒකයි කියලා කියනවා. එහෙමනම් පින්නතුනේ අපේ මේ ඥානය මෙහෙණ වීම තුල කොන මමත්වේ මාණයෙන් කරන්නත් පුළුවන්, අමඤ්ඤ මාණයෙන් කරන්න පුළුවන්. දැන් මේ දේශනා කිරීම ලෝකේ කාට හරි ඔව් මඤ්ඤ මාණයෙන් කරන්නත් පුළුවන්. ඔව් ධර්මය අවබෝධ කරගත්තොත් මේක අමඤ්ඤ මාණයෙන් තමයි ඒක කරන්න මමත්වේ තොරවයි මේ දේශනාව කරන්නේ. සෝමත්‍යක් නැහැ. එනිසා තමන්ගේ නුවණ මෙහෙයවීමක් තමන්ට පුළුවන්කම තියෙනවන අර අමඤ්ඤ මාණයෙන්ම අරගෙන යන්න. නැත්නම් ඉතින් හැම දෙයක සමහරයි කටු විදියට හිතලා අනේ මෙහෙම හිතුවත් ඒ මමත්වයට වැටෙනවා, මෙහෙම හිතුවත් මමත්වයට වැටෙනවා, මොනවද කියලා ඔන්න තේරුම් ගන්න නැතුව මේ කල්පනා කරනවා. තමන් පාවිච්චි කරන්න, සිත පාවිච්චි කරන්න. හැබැයි සිතෙහි අයිතිය මොනවා වේද කියලා බලන්න. ඒ සිතෙහි අයිතිය කොයි වගේද කියලා බලන්න. දැන් බුදුරජාණන් වහන්සේට මහා ආරාම පූජා කළා, මැණික් කුටු පූජා කළා, ඕ වටිනා දේවල් පූජා කළා, ලංකාවෙත් මැණික් කුටුව පූජා කළානේ. දැන් මේ පූජා කිරීම වල පරිහරණය කරන බුදු සිත බල මොනම මතයක් ඒවා කියන තිබුණේ නෑ. මේ සංස්කාර ලෝකේ ධර්ම කියන යථාවබෝධයේ බුදුරජාණන් වහන්සේ තුළම මේ මෝහයට පොළඳිම පහළ වුණා. ඊපස්සේ දන්නවා මේ මහ පොළොවේ දෙයක් මගේ කරගන්න මේ පුරුදු සත්‍යය උත්සාහ කරනවා. ඒ ගැන තියෙන්නේ බුදුවරුන්ට ආදේශනාවක් යන්න. ඕ සිනා පහල වීම පමණයි. උනාන්දරට සිනා පහල වෙනවා. දැන් අපිට ඉගන්න දෙන්නේ ගහ ගන්නකොට පොල් කට්ටක. ඉගන්න මේ ගහ ගන්න පොල් කට්ටක් දෙන්නේ ගහ ගන්න දැක්කම මොකද හිතෙන්නේ? සිනා පහල වෙනවා නේද? ඉතින් බුදුවරුන්ට එහෙම තමයි. බුදු සත්‍යය ඉදමට කඩමඟ දේවල් වලට නොයෙකුත් දේවල් වලට ගහ ගන්නකොට මොකද හිතෙන්නේ? අර හිඟන්න දෙන්න පොල් කට්ටක රතු කර ගන්නවා. සිනා පහල වෙනවා. පොඩි ළමයෙක් වැල්ලේ මාලිගාවක් හදලා හරි සතුට වෙනවා වගේ විනෝද වෙනවා වගේ බුදුවරු දකින මේ කුහුදු සත්‍ය නොයෙකුත් නොයෙකුත් දේවල් පතලා හදලා මගේ කරගන්න උත්සාහ කරනවා. දැන් මේකේ අදහස් එන්නේ අපි කරන්න පාගෙන්න නෙමෙයි. බොහොම ලස්සනට පන්සල් හදන්න ඕන, බොහොම ලස්සනට ගෙවල් කරවන්න දෙන්න ඕන, බොහොම ලස්සනට නට හදන්න ඕන. කන්න නෙමෙයි, ගෙනියන්න නෙමෙයි. සමහර අය හාරන්නේ ඔය කන්න දෙතියනවා. කන්න දෙඔක්කම කරන්නේ. කන්න නෙමෙයි, ගෙනියන්න නෙමෙයි. ඒක සම්මුති ධර්මයක් බව මනසෙන් අවබෝධ කරගන්න. අවබෝධයෙන් පරිණාමයේ කරන්නේ තව අවබෝධයෙන් පත් ආකාරයේ මනාව වටහා ගන්න පරිහරණය කරන්න ප්‍රශ්නයක් නැහැ. දැන් අතහැරීම කියන දෘෂ්ටිය ගත්තොත් ඉවරම තමයි. අපි හම්බුනේ පතක සාකච්ඡා කරද්දී අතහැරීම කියන දෙය ගැන කතා කරා. අතහැරීම දෙයක් අපිට ඕ නැහැ කියන සිද්ධිය. ඒ කොටස අපි හම්බුනේ පැහැදිලි කරමු.
අස්රය අන්තරින් කියන මංගල කලින් පැහැදිලි කරා වගේ අපිට අන්තරින් අපි හිතන් ඉන්න දෙයක් නැහැ. අපි හිතන් ඉන්න අන්තරින් වෙන මේ දේවල් තියෙනවා කියන්නේ ධර්මයේ තුලේ මොකුත් එහෙම තමා හිතන් ඉන්න දෙයක් හරින්න නැහැ. අන්තරින් ඕන තමා හිතන් ඉන්න බොරුව. හැබැයි මේ බොරුව අන්තරින් එක සාමාන්‍ය අපි භෞතික ලෝකයේ තියෙන දෙයක් අත්හරිනවා වගේ නෙමෙයි බොරුව අත්හරිනවා කියන්නේ. ඒක හරිද නේද? ඒ නිසා බොරුව අත්හරිනවා කියන එක නිකන් අර පැත්තකින් ගනම් පැත්තකින්වත් තියෙනවා කිව්වොත් නෙමෙයි. බොරුව අත්හරින්න නම් අර කලින් කිව්වා වගේ අපි තුළ පවතින ස්වභාවයම දකින්න ඕනේ. එතකොට තේරෙනවා නේද ඇත්තටම බොරුවත් අත්හරින්නේ නෙමෙයි. ඒකනම් බුදුහාමුදුරුවෝ කියලා දෙන්නේ තමාගේ ස්වභාවය. යථාර්ථ ඇත්ත ඇටි සිටින් දකින්න. එතකොට බොරුව අත්හරින්න අපි කරන්න ඕන ඇත්ත දෙකින් නමුත එතකොට අත්හරින දෙයක් නෑ ඇත්තටම. අපි ඇත්ත දෙකලා තමයි තියෙන්නේ. ඒක එක එක පරයයන් වලින් බලතු තාසේ පින්නලා තියෙන්නේ. අර අන්තිමේට තමාගේ ස්වභාවය විමසන දැනට එන එන්න තමාගේ ස්වභාවය. ඒ නිසා අත්හරින්න කියනකොට අපිට මොකුත් එහෙම අත්හරින දෙයක් නැහැ. අත්හරින්න තියෙන්නේ තමා හදාගත්ත බොරුව. වෙන කිසිවක් නෙමෙයි. තමා විසින් අත්හරින කිසිවක් නැහැ. තමා යන බොරුව අත්හරීමයි කරන්නේ. තමා ප්‍රමුඛතටක ඒ සම්මුතිය අත්හරිනවා. මේ සම්මුතිය අත්හරිනවා නම් සම්මුතිය කොමක්ද කියන එක අවබෝධ කරගන්නවා. ඒකයි බුදුහාමුදුරුවෝ තමාගේ ස්වභාවය ගවේෂණය කරන්නේ. තමාගේ ස්වභාවය අත්දකින්න තැන අපි තුලින් යමක් අත්හැරෙනවා. වෙන මොකුත් නෙමෙයි. අපි අපේ ස්වභාවය කියලා හිතන් හිටියේ බොරු. නේද? අපි අපේ මුල් ස්වභාවය, අපේ ප්‍රකෘතිමත් ස්වභාවය මෙන්න මේකයි කියලා අපි හිතන් හිටියේ ස්වභාවයයි. ඒ හිතන් හිටපු බවයි, ඒ හිතන් හිටපු මොළාවයි අපේ අත්හැරීම. ඒ අත්හැරීම තමයි අර ත්‍රිපිටකයේ අර මේ මහාචාර්ය උදාන වලින් අර මහා ලොකුට කියනෝනේ අපි සවන් උදාන වලින් කියනවා මේ ඔවේදීක මහා බල දෙමින් තිබ්බා. ඒ සැහැල්ලු මොකද්ද? අර බොරු අත්හැරීම. මනසෙන් හදාගත්ත බොරු මේ මායාව අත්හරින්න. මනසෙන් හදාගත්ත මායාව අත්හරින්න නම් අපේ මනසේ පවතින ස්වභාවය අපි අත්දකින්න ඕනේ. ඒ පවතින ස්වභාවය දැකීම තුළයි අත්හරින් අපේ මනසේ බොරුව තුළ පැනනැටෙන සියලු අත්හැරීම් අත්හැරිලා යන්නේ අපේ යථාර්ථ දැකීමත් එක්ක. ඒ නිසා අත්හරින්න යන්නේ පදන් බොරුව අත්හරිනවා කියනකොට ඔයාලට තේරෙන්න ඕන අමුතුවෙන් මේ බොරුව අත්හරින්න ක්‍රමවේදයක් නැහැ. එකම ක්‍රමවේදය තමාගේ යථාර්ථ දැකීමමයි. තමාගේ ස්වභාවය දැකීමමයි. තමාගේ ස්වභාවයට අනුගත වීමමයි බොරුව අත්හරින්න. ඒක තමයි අර පටිච්චසමුප්පාදයේ කරව ලස්සන විග්‍රහ කරනවා. අවිද්‍යාපච්චා සංඛාර සංඛාරපච්චා විඥාන. දැන් මේ අවිද්‍යා ප්‍රත්‍ය උන නිසායි අනිත් සියල්ලම ඇතුළත තියෙනවා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? අපි දන්නේ නැහැ. මෙන්න මේ යථාර්ථ නොදන්නාකම වෙන කිසිවක් නෙවෙයි. අපේ ස්වභාවය නොදන්නාකම, අපේ ප්‍රകൃති ස්වභාවය නොදන්නාකමයි අවිද්‍යාව. අපේ ස්වභාවය නොදන්නාකම. කල දුක, දුකට හේතු, ආදර්ශ, අපේ මේ මෝහ ස්වභාවය අපේ ප්‍රകൃති ස්වභාවය නොදන්නා තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ නොදන්නා බව නිසා නොදන්න දේවල් සෑහෙන අපිට ඇතිවෙනවා. ඒක තමයි අර සංස්කාර විදියට භවතුනාසර විවිධ ආකාර විභේදනය කරන එක පෙන්නලා තියෙනවා. හැබැයි අපි අපේ මෝහ ස්වභාවය දැක්කොත් අපේ පවතින ස්වභාවය අපි කොහොම සිහිනුවනේ එතන විමර්ශනය කරලා ඒ දෙකින් මාත්‍රයක් එකම ඉෂණේ අපි දුර වෙන්නේ මොකක්ද මුලා ඒක තමයි මම හිතන්නේ ධර්මීය අර මම ඒක විමර්ශනය කළා නැහැ ඔය සෝවාන් ඵලයක ඒක ධර්මයේ දැක්කට ඉන්නේ සම්මාසකර ධර්මයේ මාර්ගයෙන් පස්සේ ඵලයකට පත් වෙනවා මම විස්තරයක් කියන්නේ කියන්නේ ඒ අපේ යථාර්ථයේ දකින ශ්‍රේණිම තමයි යථාර්ථය දැකීමත් එකම තමයි යථාර්ථය කියලා හිතන් හිටපු මුලාවේ අපි දුරුවේ. ඉතින් අර මේ මුලාවේ දුරුවීම ඒ යථාර්ථය තුළ එළඹ සිටීමක් තමයි ධර්මයේ තුලින් අපිට වෙන්න ඕන. ඒක අර ලස්සන ගාථාවකින් කියනවා අර සබ්බපාප සංකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත සචිත්ත පරියෝධපන ඒතම්මුතං සාසන. වාදි ගාථායි කියවෝ ගාතන් කියලා තියෙනවානේ. තමාගේ තමාගේ සිත පිරිසිදු කරගන්න. තමා අදාගත්ත බොරුව ඉතින් අත්හැරලා ගන්න. බොරුව අත්හැරනාට පස්සේ අන්න ඔබ හොයපු යථාර්ථය නිවන උතර පවතිනව නෙමෙයි අර බොරුවේ මිදීමමයි නිවන. තමා අදාගත්ත පිළිගත්ත තමා ඒ කියන්නේ තව විදිහකින් කියනවනම් අවිද්‍යාව. ඇත්ත නොදන්නා මේ ඇත්ත නොදන්නා බව අත්හැරීමම තමයි ඇත්ත නොදන්නා බව දුරවීමම තමයි නිවන. අත වෙනම එකක් ඒක තමයි ඒ ආකාරයට වාසය. මොව අපූර්වවත් මත ගම පරිදි මතකයි. ගම පරිදි මොල් මාත්‍ර දාචා සතුවාව සකරන කුසලසුප සංකේත කචිත්ත පරියෝධකන ඒතන් මුදාන සාසන බලන්න මේක මහා අධ්‍යයක් නේ. උච්චර සරලද අපිට නිදි මාරාගෙන මේව කරගෙන පොපුරක් කරගෙන මහා දෙයක් මේ කියන්නේ කරන්න. මේ මොහොතේ මේ ප්‍රත්‍යක්ෂ මේ මොහොතේ තමන් කවුද? තමන්ගේ ස්වභාවය මොකක්ද? තමන් ඒ තමන් ස්වභාවය දකින්න තමන් හදාගත්ත මුලාව දකින්න. මේ දෙකීමත් එක්ක බුද්ධාන ශාසනය කියන බුදුරුන්ගේ අනුශාසන ඔබ සිද්ධ කරගන්න. නිසා වීර්ය කරන්න. හොඳින් අහන්න. ඒ වගේ විමසන්න.
දැන් අපේ සාමාන්‍ය සමහර පින්නතුන්ගේ ධර්මය ඇසීම බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙනවා. කලේ අනිත් පැත්තට ගහන අහනවා වගේ ක්‍රමයකින් තියෙනවා. ඒ වගේම මේ මඩ පිරුණු කලයක් පිටිලට අල්ලගෙන ඉන්නවා වගේ අහන උදවියක් තියෙනවා. ඒක පින්නතුන්ට තේරෙනවා ඇදෙන්නේ බෝතලයක පොරොත් එක ගහලා මෝඩිය වහලා තියෙන පොටක් එකට අල්ලන්නේ කියන්නේ රෝග පිරෙන්නේ නෑ. කලේ අනිත් පැත්තට ගහලා ටැප් එක හරියට පිරෙන්නේ නෑ. දැන් අද පිල්ල වෙනකොට තියෙන ටැප් එකනේ ඈ ඒ වගේ. දැන් මම අහන මෙන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කෙනෙක්. පින්නතුන්ට මේ ස්වාමීන් වහන්සේලා අපගේ දේශනා කරන ධර්මය පිළිබඳව සැක තියෙනවා. සැකයක් තියෙනවා. ඒ කියන්නේ කුතුහලයෙන් බලනවා. දැන් උදාහරණයක් වශයෙන් අන්නාඳුන මිනිස්සෙක් එනවා. ඇයිල එක පාටහන මේ ඔබට මාව විශ්වාසයි මූලිච්චාවටනා කියයි අපූයෝ අපි ආරි විශ්වාසයි හැබ නන්දාදුව කෙන කබි බොහොම පිළිගන්න සැකේතරද සැකේ බෙට ගත්තක් බොහ පරිකන වනසය කොඩක් බලන්න අර මේ බදමදි කෙෙන සැකයි අපි දෙනවද අපේ නන්දාදුම කැරකට ඕන කාපරකට ගින් බලන්න කියලා එහෙමට දෙන්න අපට සැකයි නේ. තමගේ තියෙන මේ දේවත් එන්න දෙන්න ඔබ සැකයි. ඒ වගේ ඔබ බලන ධර්මයේ ගැන සැක තියෙනවා. දැන් මේ ඔබ අහන මේ ධර්මයේ ගැන සැක තියෙනවා නම් කලේ අනිත් පැත්ත ගන්න අපහසු තරක් කියන්නේ. ඒ වැඩක් නෑ. හොඳට බලන්න මේ සැකේ. සැක කළ යුතු තරම් තියෙනවා. සැක කරන ප්‍රශ්න හරි අහලා ඒක ඉවර කරගන්න තමයි හිතේ. දැන් තමන්ගේ ගෙදරකුණත් එහෙමනේ. තමන්ගේ හිතේ ලොකු පීඩාවක් තියෙනවා. තමන්ගේ නෝන ගැන හරි මාත්‍ය ගැන හරි කරුණ ගැන හරි මොනවා හරි සැකයක් තියෙනවා. මොකක් හරි හේතුවක්. දැන් ඔගේ පීඩාව වෙනුවට වැඩි හොඳ නැද්ද සාකච්ඡා කරලා හරියට දැනගන්න එක? ඈ? අද මොකේද කියේ? කියලා දැනගන්න ඕන නම් ඒක සැකේ පීඩාවකින් ඉන්න බැරි හොඳයි කහලන්න වැඩි නැහැ. සාර්ථක කරගන්න ඉතනකට ඕන නම් ෆෝන් කරලා ආගන්න සැකේ කරලා සම්මුතිය. පරමාර්ථය සැක තියාගෙන අහුවුත් අවුරුදු 100ක් කලයක වතුර බිඳුවක් අතරට නෑ මොකද අර සැකේ පහළලා ඉවරයි. දේශකයා ගැන සැක තියෙනවා, සංඝයා ගැන සැක තියෙනවා. එහෙම සැක තියෙනවා නම් මොකම දේ ඒක ඒ මගෙන් අහන්න කියන්නකෝ තේරුම් මගෙන් අහන්න එපා. මගෙන් සැක තියෙනවා මම දේශනා කරන දේ සැක තියෙනවා නම් අසත්‍යයක් දේශනා කරනවා කියලා හිතනවා නම් බොරුවක් දේශනා කරනවා කියලා හිතනවා නම් මුලාවක් දේශනා කරනවා කියලා හිතනවා නම් එහෙම දෙයක් කැකෑරෙන්නේ නැහැ අහන්න එපා. මොකද ඔබේ කාලය අපරාධයි. එහෙනම් අහන්න එපා. ඊට පස්සේ ඔබට පැහැදිලිච්ච සයින්වර්සය කෙනෙක් ඉන්නවා නම් ගිහිල්ලා අන්නේ හම්බුනගේ අහන්න. තමන්ගේ ශ්‍රද්ධාව පිළිබඳ කරන් තියෙනවා අතට ගිහිල්ලා අහන්න. එතකොට එතන පරමාර්ථ ධර්මන්නේ අඳුන තරමේ දර්ශනය ගැන හරි කතා කරාම ඒ දර්ශනය ගැන හරි ගැනීමේ පංචී ගැන හරි කතා කරලා පංචී ගැන හරි ගැනීමේ පංචී ගැන හරි ගැනීමේ පරමාර්ථය දෙකක් නැතා. නිසා ඒ නිසා ඒකත් ඇති කරගන්න. නැත්තම් ඉතින් මේ කෝණයකින් බලුවොත් එහෙම තමයි වෙන්නේ. අනේ විමුක්ත භාවය අනිවාර්යයෙන් තියෙනවා. දැන් අපිත් බණහත් යටි වෙනුතුනේ අපිට සැක හදන්න හැදුව සමහර කට්ටිය. තමයි කතරක බලහන් ගියා. මමයි තව තරණ දරුවෝගේ දරුවෝගේ වැඩි ඉහිල්ලයි පරාති වටු පිටාවේ ගිහින් මේ ඉන්න රවුමක් ඇවිදලා වටේ ගෙවල් වලත් ඇවිදලා මෙනියා හොයාගෙන ආව එයාගේ වතකොත ගුණා. මට ඇවිල්ලා කියනවා මෙයාට මේ දෙවෙනි කසාද දෙන්නේ. පළවෙනි කසාද දෙන්නේ යන්නේ නැහැ දුකලාතුරුගේ දෙන්නේ යන්නේ කියලා විචිත්‍රයක් කිව්වා. මම දුර මම කතා කරේ මේ කාර් දෙන්නේ මම ආවේ මේ කාර් ඔය මිනිස්සු මොකද අනාදි කරනවා යන්නේ දැන් බලන්න මොකද වෙන්නේ. ඒ යා අපහැදෙන කරුණු මොකක් හරි එකක් වාගෙනයි එයාගේ තමයි මට ගන්න. මම දුර මම කවුරුත් මේ බලන්නේ මොකකටවත් මේ මම ඇවිල්ලා තියෙන අර රස්සාව බලන්න ඉන්කම් එක බලන්න ආදායම් වගේ ටැක්ස් කියනවාද බලන්න නෙමෙයි මම ඇවිල්ලා තියෙන්නේ කාරණයක් දැනගන්න. අභිධර්මයේ පිළිබඳව සිද්ධාන්තයක් ගැටලුවක් සාකච්ඡා කරන්න. ඒ නිසා අපි මේ යත් එක්ක එක් කතා ගන්න බැරි වෙන දෙයක් කතා කරන්නේ. ඉතින් අපි මේ වෙහෙන්න කරුණු හොයනවා නම් නේද? ජීවිතේ කුණත් එහෙමයි. ඇරෙන්න කරුණු හොයුවොත් එහෙම ඇරෙන්න කරුණු අපුල්තුන ඇරෙන්න හැරුණත් ඉතින් වැරදි කියලා ගන්න පුළුවන්. දැන් ඔය කරකෝ කාලික වික්ෂුව වගේ සරියුත් මහරහතන් වහන්සේට මොගලන් මහරහතන් වහන්සේට විරුද්ධව බුදුහාමුදුරන් කියලා කියලන් කියනවා අපේ හාමුදුරනේ. ඈ සරියුත් මොගලන් හාමුදුරුව දෙනම ළඟ ලාමක හැසිරෙන්නේ කියලා කියනවා. බුදුහාමුදුරන් නැවත නැවත දේශනා කරන මොණ්ඩාලි කීක්ෂෝ එහෙම කියන්නේ කොහොම හරිම ප්‍රසන්න දෙනම මේ සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා උපාසකලා කෙරේ